පූජනීය වන්දනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේ ධම්ම කුසල ස්වාමීන් වහන්සේ අතුළු මහා සංඝරත්නයෙන් අවසරයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. එහෙමනම් අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. මුලින් මේ දී ඇත්තේ කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහන. ඒ නිසා කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය කරමි. සාදු සාදු සාදු. විගිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම පාලි අංකලට ආරාධනා කරනවා.
එයි නිරෝෂ් පුතා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
ආර්තාව ඉදිරිපත් කරන්න අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ උපදෙස් අනුව ආනාපාන සති භාවනාව කලක සිට පුරුදු කරමි. පර්යංකයේදී ආශ්වාසයේ කෙළවර සහ ප්‍රශ්වාසයට පෙර ඇති හිඩැස අත්විඳිමි. ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ හැපෙන තැන් දෙස සතියෙන් බලමි. එවිට ඉතා ඉක්මනින් හුස්ම රැල්ල සහ කය නොදැනී අඳුරු තැනක නවතිමි. වරින් වර ආශ්වාස ප්‍රශ්වාස චක්‍රයක් ගැඹුරු දීර්ඝ සුසුමක්සේ යවුත් නැති වී යයි. රූප ශබ්ද නැත. සිතුවිලි වේදනා හිත විසිරීම සැක සංකා සහ නිදිමත නැත. මනස අවදියෙන් සහ නිසසලව පවතී. ලියන්නට අත්දැකීමක් නැත. සක්මන් කරන විට පාදයෙන් පාදයට බර මාරුවන විට එක් පාදයක් පොළොව ස්පර්ශ කරන විට අනෙක් පාදයේ එසවෙන අයුරු මනසට දැනේ. පියවර 15කට පමණ ගිය පසු හිතේ එකලස් බව ඇතිවේ. එවිට පොළව එසවී ඇති සේද සිහිනෙන් ඇවිදින සේද දැනේ. එදිනෙදා ජීවිතයේ වැඩ කරගෙන යන විට භාවනාව කරන විට සමාධිගත සිතෙහි ඇතිවන තත්ත්වයට සමාන තත්ත්වයක් ඇතිවේ. විනාඩි දෙක තුනකින් නැවත පියවි තත්ත්වයට පත්වේ. භාවනාව වේගවත් පහසු වී ඇති බව තේරේ. ඒ සඳහා සතිය සහ වීර්ය බෙහෙවින් උපකාරී විය. ඔබ වහන්සේගේ වටිනා අදහස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදු නීති දීර්ඝායුෂ වේවා. සාදු සාදු සාදු.
ඒකදී අර කියලා තියෙනවා මේක ප්‍රකෘති තත්ත්වයටපත් උනායි කියලා. ඒකද ප්‍රകൃතිය? එහෙම නැත්නම් හිතට මොනවත් කලබලයක් නැති, තේරෙන්නේ නැති, නොදන්න තැනට ගියේකද ප්‍රകൃතිය කියන එක තමයි ඉතින් ප්‍රධානම ප්‍රශ්නේ. ඒ නිසා අපි ප්‍රകൃතිය විකෘතියක් කරගෙන තියෙනවා. විකෘතිය ප්‍රകൃතියක් කරගෙන තියෙනවා. ඉතින් ඒක සඳහා භාවනා කරන එක්කනාගේ ආකල්ප සම්මා සංකප්ප, එහෙම නැත්නම් සම්මා දිට්ඨිය හැදෙන්න ඕන. ඒක නිසා මේ ඉඳුරන්ව ගෝචර වෙලා දැනින කරන හැම දෙයක්ම ඉඳුරන්ගේ විකෘතියක්. ඒක තමයි සංසාරිකයක්. නැත් ඒකේ ඉන්න ගමන් භාවනාව හරියනකොට, හරියන වට ලකුණු පහල වෙනකොට අපිට කියා ගන්න බැරි, තේරෙන්නේ නැති, එහෙම නැත්නම් ඉඳුරන්ව විස්තර කරගන්න බැරි, භාෂාවට විස්තර කරන්න බැරි තැනකට යනවා. අපි ඒකේ විකෘතියක් කරගන්න. මේක තමයි ප්‍රകൃතිය කියලා. ඒ කියන්නේ හීනේ ඇත්තක් කරගෙන ඇත්ත ලෝකේ හීනයක් කරගෙන. ඉතින් ඒක තමයි ආර්යයන් වහන්සේලාගේ සහ අන්ධ පුත්තජනයන්ගේ වෙනස. ඉතින් ඒකට මේ මයින්ඩ් සෙට් එක හදාගන්න ඕනේ. වැඩේට බයින්ඩ් ඉස්සලා සම්මා දිට්ඨිය හදාගන්න. ඉතින් ඒක හැදෙන්නෙත් නෑ ඔය කියන තරම් ඉක්මනට. මොකද අරක ප්‍රകൃතිය විකෘතියක් වෙනවයි කියලා තේරුම් ගන්න කිව්වොත් ලෝකේ අපිව ප්‍රතික්ෂේප කරනවා. අර විකෘතිය ප්‍රകൃතියක් කරන්න ගියොත් මම යනති. ඉතින් ඒක ක්‍රමයෙන් වෙන්න අරින්න. ඒ නිසා කලබල වෙන්න එපා. ඔය යන ක්‍රමේ හරි. නමුත් අර ආරම්භක ශේෂේ සූදානම් ශරීරේ අඩුපාඩුවක් තියෙන. ඒක ඉතින් කාටත් වගේ අනුකම්පා කළ හැකි තත්වයක්. ඒ වගේම භවනා කරගෙන යනකොට හැදෙනවා. හැබැයි හැදෙන්නේ සම්මාදිට්ඨිකයන්ට විතරයි. ඉතින් ඒ නිසා මම හිතනවා අද කමඨාන් සුද්ධ කිරීමෙන් ඒ පැත්තට පොඩි නැඹුරුවක් ඇති වෙයි කියලා, ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දිගට කරගෙන යන්න පුළු පුළුවන් වෙලාවට වාර්තා කරන්න. තෙරුවන් සරණයි.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව ගරු ස්වාමීන් වහන්ස, පරයන්කේ හුස්ම දෙස බලන විට වහා නතරවන්නේ හුස්ම නොදැනී අත්ලෙහි ඇඟිලිවල කම්පන දැනෙන තැනකය. වසාගෙන සිටින දෙනත දල්වා බලන විට විතර්ක වරින් වර පැමිණේ. ඉනික් බිති පැයක් පමණ දැනීම් වලින් තොරව සිට නිවුණ සහනදායි තත්ත්වයකින් පර්යංකයෙන් නැගී සිටිනවා. සැක බොහෝ දුරට පහවී ඇත. මේ දිනපතා අත්දකිමි. ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
මේක ඇත්තටම අපි ගන්න මූල කර්මස්ථානයත් ඒකට බාධා කරන දේ හෝ ඒක කරගෙන යනකොට ඇතිවෙන භාවනාවේ ප්‍රතිඵලත් සම වෙන්න පටන් ගන්නවා. මේක හරියට ආස්වාස ප්‍රස්වාස දෙක සම වෙන්නා වාගේ, පිම්බීම ඇකිලිම දෙක සම වෙන්නා වාගේ, වම දකුණ දෙක සම වෙන්නා වාගේ වනිකන් සම මට්ටමකට එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අරක හොඳයි මේක හොඳයි කියන්නේ නැතුව ඒක choicelessly be aware. Choiceless awareness දාගෙන හිටියොත් මේ සතිය නිසා දේවල් සම මට්ටමට ගේනවා. ඒක හිතට ටිකක් විකෘතියක් වගේ. මොකද අපේ හිත හැම වෙලාවෙම වැඩ කරන ප්‍රයෝරිටි එකක් ඇතුවනේ. අපේ හිත හැම වෙලාවෙම වැඩ කරන ප්‍රෙෆරන්ස් එකක් ඇතුවනේ. ප්ලෙෂර් ප්‍රින්සිපල් එකටනේ. ඉතින් ඒක තමයි ලෝකේ අපේ. ඒකට අපි ප්‍රകൃතිය කියලා කිව්වට ඒක ඇත්තට විකෘතියක්. මේක මේ ඉගෙන ගැනීම නිසා, කල්චර් එක නිසා, අප්‍රින්ග් එක නිසා අපු එකක්. ඒක නිසා මේවත් සමවේගන එනවා දකින්නකොට, ඒව අතර වෙනස්කම දකින්න නැති වෙනවා වෙනකොට ඒකට බාධා කරන්න එපා. ඒකට අනුග්‍රහ කරනවා කියන එකත් එච්චර ලේසි නෑ. නමුත් සූදානම් ශරීරයෙන් යන්නේ. එතකොට බාධකය සතිය. අරමුණක් සතිය. ඉතින් ඒක ගියාම අපේ හිතේ මෙතෙක් කල් තිබුණ හොඳ නරක දෙක අතර, එහෙම නැත්නම් සාධාරණ අසාධාරණ දෙක අතර, ධාර්මික අධාර්මික දේවල් අතර වෙනස පොඩ පොඩ අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට අපේ හිතේ තියෙන රිලිජියස් ෆීලිං අයින් වෙනවා. හැබැයි ස්පිරිචුවල් ෆීලිංස් වලට මොකුත් වෙන්නේ නැහැ. හැබැයි අපි ඕනම තැනකට සූදානම්, ඕනම ධර්මයක් එක්ක වැඩ කරන්න පුළුවන් කැපැසිටි එකක් හැදෙනවා. ඒකට හදිස්සි වෙන්න එපයි කියලා තියෙනවා. ඒක ඇවිල්ලා දැන් පේන්න තියෙනවා. ඒකට අනුග්‍රහ කිරීම සඳහා වාඩි වෙන වෙලාවක, සක්මන් කරන වෙලාවක, හැම වෙලාවෙම ඕනම දෙයකට සූදානම් කියන ශරීරයෙන්, නැත්නම් බාලදක්ෂ ව්‍යාපාරයේ තියෙන ෆස්ට් මොටෝ එක අනුව සූදානම් ශරීරයක් ඇති කරගෙන දිගට භාවනා කරන්න කියලා කියනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේට ලැබිලා තියෙන ලිඛිත වාර්තා නම් එපමණයි. එක කෙනෙක් අතුසලා ඉන්නවා. මම එයාට ආරාධනා කරනවා කෞශල්‍ය, ඔයා ඒ දැන් ඔයාගේ වාර්තාව ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස. මේ මගේ අත්දැකීම ටිකක් වෙනස්. මගේ ඒක නිසා මම මේ ඒ අදහස් ටික පොඩ්ඩක් ගොනු කරා. මම මේ ඒක කියවන්නම් ස්වාමීන් වහන්ස. මේ මම අවුරුදු කිහිපයක ඉඳලා භාවනා කරන්න උත්සාහ කරා. ඒ වුණාට ආශ්වාසය හෝ ප්‍රාශ්වාසය නොදැනීම නිසා උත්සාහය සියල්ලම අසාර්ථක වුණා. ඒ නිසා භාවනාවද කාලයක් අතඇරලා වගේ හිටියා. මොකද මට ආශ්වාසය ප්‍රාශ්වාසය අහුවෙන්නේ නැති වෙනකොට මං හිතුවා මට පිනක් නැහැ හෝ මගේ යම්කිසි දෝෂයක් තියෙනවා කියලා. සත්පුරුෂයෙක්ගේ මඟ පෙන්වීම නිසා සක්මනේ සතිය පිහිටවා භාවනා කරන්න පුරුදු වුණා. ඒකෙන් මට ඉක්මනින්ම සිත එකඟ කරගන්න පුළුවන් ගතියක් ආවා. ශරීරයේ කම්පන චංචලය, විදුලි කැටීම් වගේ ඒ වගේ දේවල් නොබෝ දිනකින්ම දැනෙන්නත් පටන් ගත්තා. ඊට පස්සේ භාවනාව ටිකක් වැඩි දුර කරගෙන යන්න තිබ්බ කැමැත්, වැඩි වෙලාවක් කරගෙන යන්න තිබ්බ කැමැත්ත හින්දා මේ පර්යංකයටත් වාඩි වෙන්න පුරුදු වුණා. දවස් කිහිපයක්ම යනකොට ස්වාමීන් වහන්සේ පර්යංකේ මට අර නිකන් දම්පාට වගේ එළිය ඇවිල්ලා ඒ පැත්තට ඇදිලා යන ගතියක් තිබ්බා. ඊට පස්සේ මේ මම බොහොම අදිෂ්ඨාන කරා මේ වාඩි වෙච්ච ගමන්ම කයට සිත පිහිටවනවා කියලා. ඉතින් වර්තමානයේදී වෙන්නේ මං සක්මන් කරලා ඇවිල්ලා පර්යංකයට වාඩි වෙනවා. සක්මනේදී මූලික අරමුණ වන යටිපතුලේ ස්පර්ශයට තියෙන අවධානය ටික වෙලාවකින් ගිලිහිලා යනවා. ඒ වුණාට සිත කොහෙත්ම විසිරෙන්නේ නැහැ. හැබැයි ටිකක් ඒකෙන් ගැලවිලා ඔහේ ඇවිදගෙන යන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් මේක ඉබේම වගේ සිදුවෙන නිසා මම ඒකට බාධා කරන්නේ නැහැ. එහෙම වුණොත් මමත් ඔහේම ඇවිදගෙන යන ගතියක් තියෙනවා. ඉතින් පය භාගයක් විතර ඇවිදලා මේ ඇවිල්ලා පර්යංකයට වාඩි වෙනවා. පර්යංකයට වාඩි වුණහමත් ස්වාමීන් වහන්සේ මගේ ලොකුම පළවෙනිම දේ තමයි මට හුස්ම එහෙම නැත්නම් පිම්බීම් හැකිලීම් මේ දේවල් කිසිම විදිහකට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වගේ සියුම් ලක්ෂණ බලන්න තරම් විදිහකට මට ඒවා කවදාකවත්ම දැනෙලත් නැහැ, දැනටත් දැනෙන්නෙත් නැහැ. පර්යංකයට වාඩි වුණු සැනින්ම මට කම්පන චංචල තමයි ගොඩක් ප්‍රකට වෙනවා. ඇඟේ හැම තැනම වගේ බොහොම කෙටි ඇවිත් යන ඇවිත් යනවා ඇවිත් යනවා ඒ විදිහට තැන් ඇති වෙලා නැති වෙලා යනවා. ඒවත් ගොඩක් වේගෙන් වෙන හින්දා එහෙම ඒ වගේ ගුණ බලන්න තරම්වත් කාලයක් ඒවා රැඳෙන්නේ නැහැ. ඒවා ඇඟ පුරාම ඇති වෙලා නැති වෙලා යන ගතියක් තියෙනවා. එතකොට කායික වේදනාවක් ඇති වෙන වෙලාවට ඒව දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේත් ඇතිවීමට වඩා ඒකේ වෙනස්වීම නැතිවීම කියන දේවල් තමයි ගොඩක්ම මෙනෙහි කරන්න පුළුවන් වැටහෙන්නේ. ඒවා එහෙම කායික වේදනා එනකොට මේවා දැන් තිබිලා කොයි වෙලාවෙ හරි නැති වෙනවනේ කියන විශ්වාසය තියෙන හින්දා මම කිසිම විදිහකින් ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඉන්නවා. ඒ වගේම පොඩක් ඉස්සර කරදර වගේ හිතුණා. ඒ වුණාට දැන් එහෙම හිතෙන්නේ නැහැ. ඒවා ඇවිල්ලා යන ගතියක් වගේ තියෙනවා. ඉතින් පර්යංකේ විනාඩි 10ක් විතර ඉන්නකොට සවිනාස සියලුම කායික අරමුණු කියලා මට කරන් අරමුණුත් ගිලිහෙලා වගේ යනවා. වේදනාවන් දැනෙන්නේ නැති වගේ ස්වභාවයක් එනවා. ඇති වුණොත් තේරෙනවා. නමුත් ඊට පස්සේ ගොඩක් වෙලාවට වෙන්නේ වෙන වචන වලින් කියනවා නිකන් මලමිනියක් වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. හැබැයි මට හුස්ම ගන්නවා කියන ප්‍රොසෙස් එක සිද්ධ වෙනවා කියලා තේරෙනවා මුලදී. ටික වෙලාවක් යනකොට ඒකත් වෙලාවකට නිකන් ගොඩාක් සියුම් වෙලා යන ගතියක් තියෙනවා. මේ විදිහට වුණහම හිතට එන සිතුවිලි දිහා තමයි බලන්න පුරුදු වුනේ. ඉතින් මුලදී මේ දේව ඒක හොඳට තේරෙන්නේ يعني මට හොඳට බලන් ඉන්න පුළුවන් ගතියක් තිබ්බා. මේ එතකොට මට හරියට අහු වුණා මේ නිකන් ශ්‍රද්ධාව පිරිච්ච ඒවා පෙරටු කරගෙන ආව සිතුවිලි ඇති වෙනවා වගේ ගතියක්. ඒ වගේම මේ ගොඩක්ම මට අහු වුණේ මේ මාන්නය තමයි ගොඩක්ම පේන්න තිබ්බේ. ඒ කියන්නේ මට හිතෙන් මට සිතුවිලි එන්නේ නිකන් කාට හරි මේ බණ කියන්න ඕනේ, ගෙදර අයට කියලා දෙන්න ඕනේ, අනේ ඒ වගේ තමයි අයිඩියා එක. ඒ වුණාට මටම තේරෙනවා මේක මේ ඇතුලේ තියෙන වෙන අදහස් දන්නවා. ඒ වගේ ගොඩක් අර මාන්‍ය පෙරටු කරගෙන කියන එක තේරෙනවා. ඉතින් දැන් මේ දවස්වල වෙන්නේ ගොඩක් වෙලාවට සිතුවිලි වල අර කායික අරමුණුත් වේදනා ඒ හැමදේම විනාඩි 5ක් 10ක් වගේ යනකොට ඒ දේවල් මට අරමුණු වෙන්නේ නැතුව යන තත්ත්වයක් තියෙනවා. ඒතකොට සිතුවිලි වලට තමයි යන්නේ. සිතුවිලි වලත් දැන් මේ ළඟදී ඉඳලා සමහර වෙලාවට වෙනවා මේ ඔළුවට එනවා කියලා තේරෙනවා. ඒ වුණාට මොනවද කියන්නේ මේ තේරෙන්නේ නැහැ. මට ඒක එක්ස්ප්ලেইন කරන්න හරි අමාරුයි. කියන හරියට අයිඩියා එක ඇවිල්ලා නිකන් පණුවෝ ටිකක් දඟලලා යනවා වගේ. මොකද්ද කියන එක හරියටම තේරෙන්නේ නැහැ. ඉතින් මේ ඇත්තටම මේ ලොකු විශ්වාසයක් තිබ්බා භාවනාවත් භාවනාවේ දියුණුව ගැන ස්වාමීන් වහන්සේ. ඒ වුණාට මේ ළඟදී ඉඳලා පොඩ්ඩක් කමට් කියවපු කමටහන් සම්බන්ධ පොත් ඒවා ඊට පස්සේ අහන්න ලැබිච්ච දේශනා වලදී මට හිතුණා මේ හැමතිස්සෙම පොඩි පිළිවලක් මේ වගේ තියෙනවා. මට ගොඩක් මහන්සි හැබුන් ලැබුණු දේවල් තමයි ආනාපානය කායානුපස්සනාවේ තියෙන අරමුණු. හොඳට ඒව දිහා සියුම්ව බලලා සම්පජන්‍ය වර්ධනය කරගත්ත අයට සුදුසුකම් ලැබෙනවා. ඒ වගේම ඒ වගේ අයට තමයි ඉස්සරහ දේවල් වලට යන්න පුළුවන් ඒ වගේ සාර්ථකත්වයක් තියෙන්නේ එහෙම කියලා. මගේ ලොකුම ප්‍රශ්න ස්වාමීන් වහන්සේ මට කවදාකවත් ඒ වගේ දේවල් එච්චර අරමුණු වුණේ නැති හින්දා මට ඒ වගේ සියුම් බව බලන්න හම්බුනේ නැහැ. ඉතින් මේක හින්දා මට පොඩ්ඩක් අර මේ භාවනාවේ වැරද්දක් වුණාද කියලා හිතෙනවා. නිතරම ඊට අමතරව මම මොකක් විශේෂයෙන්ම මේ මම මොකක් හරි නොගැලපෙන දිට්ඨියකට අහු වෙලා ඉන්නවද, උපක්ලේශ ඇවිල්ලා තියෙනවද කියලා ලොකු සැකයක් තියෙනවා. මේක හින්දා පොඩක් අර භාවනාව අධෛර්යමත් වෙන ගතියක් තියෙනවා. මගේ ප්‍රධාන ප්‍රශ්න දෙකයි තියෙන ස්වාමීන් වහන්සේ. පළවෙනි එක තමයි මේ ඔබ වහන්සේට ඒ විදිහට පර්යංකයට වාඩි වුණාම පිම්බීම හැකිලිම හෝ ආස්වාසය ප්‍රාස්වාසය හෝ අත්දකින්න බැරි යෝගාවචරය හඳුනාගෙන තිනා නම් ඔබ වහන්සේ ඒ වගේ අයට දෙන අවවාදයේ අනුශාසනාව කුමක්ද? දෙවැනි එක තමයි මේ දැනට විස්තර කරගෙන ගිය පිළිවෙලේ මොකක් හරි වැරද්දක් අඩුවක් තියනවා නම් අනුකම්පාවෙන් පෙන්නලා දෙන්න කියලා ඉදිරියට කරගෙන යන්න උපදෙස් බලාපොරොත්තු වෙන් තමයි අද සම්බන්ධ වුණේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තමන් පිළිබඳ සැකේ තමයි නැත්නම් මට පින් මයිජ කියන එක තමයි ඒකේ තියෙන ප්‍රධාන තේමා. ඒක ඉතින්කට වචනෙම සඳහන් වුණා. අතරමැදි සඳහන් වුණා දැන් ওই අලුත් ක්‍රමේදී ටිකක් කොන්ෆිඩන්ස් ඇවිල්ලා තියෙනවා කියලා. ඒක සුබ දෙයක්. මොන කුණු හරපේ කරත් මොන දේ කරත් විශ්වාසයෙන් කළොත් ප්ලාසිබෝ ඉෆෙක්ට් එක වැඩ ගන්නවා. එහෙම නැතුව මේක සැකයි මේක හරිද වැරදිද කියලා එකෙන් තමයි මාරය කියන්නේ. ඒතර ගොඩක් සැක එනවා, බයලජ්ජා එනවා. ප්‍රශ්නේ අමාර කරනකොට ආයසරය සැකේටීද කියලා තමයි කතා කරන්නේ. ඉතින් ඒක නිසා ඒක මේ භාවනාවේ කතාවක් නෙවෙයි, මොන ප්‍රොජෙක්ට් එකක් කරුවා ජීවිතේ කරන දේ පිළිබඳ විශ්වාසයෙන් කරනවා නම් හරි හෝ වැරදි දැනගන්න පුළුවන්. වනවන්න ගත්තොත් මේක හරිද මේක වැරදිද කියලා වෙන කෙනෙක්ගෙන් අහන්න ගත්තොත් සදාකාලික සෝත්‍ති තමයි. ඒ නිසා කොහොම කෙරුවොත්ද මට සන්තෝෂෙන් කොන්ෆිඩන්ස් ඇතුව විශ්වාසයෙන් කරන්න පුළුවන් කියලා බලලා ඒක කරලා බලන්න. ඒක වැරදි වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ විශ්වාසයෙන් කරනවා නම් කිසි දෙයක වශවිෂ නැහැ. ඉතින් ඒ නිසා මේ ප්ලාසිබෝ ඉෆෙක්ට් එක තමයි ඔය හැදෙන්නේ. ඒකට තමයි ඔය චොයිස්ලස් අවයනස් එක එන ඕන දෙයකට සූදානම් වෙන කතිය තියෙන්නේ. ඒ කවුරු ළඟත් තියෙනවා. නෝ සමහරු අර සැක කිරීම ඥානය කියලා හිතනවා. සැක කිරීම ඉන්කුවරිං මයින්ඩ් කියලා හිතනවා. ඉතින් අපරාධේ ලෝධිය බොනෝ. කරන දේ විශ්වාසයෙන් කරන්න, හෝල් හාටඩ් කරන්න, අද්දකින්ම කරන්න. වෙන වෙනම නම් ඒක දැනගත්තොත් හරි. ඒ සැකේ තමයි අපි පෙට්‍රල් ෆුවල් බර්න් කරන්නේ. නිසකව කරන්න ඒකලෙව මේ කාට හරි කිව්වත් නැතත් ඩයරි නෝට් එකකට දාගන්න. එහෙම නැත්නම් ජර්නල් එකක් මේන්ටේන් කරන්න. කරන යනකොට තේරෙයි තමන්ට මේ කොච්චර බෞද්ධ වුණත්, කොච්චර මිනිස්සෙක් වුණත්, කොච්චර බුද්ධෝත්පාද කාලෙක හිටියත් ප්‍රධාන දේ සද්දාව නැහැ. සැකේ, විචිකිච්ඡාව, අන්‍ය වීට මනස, ඕක කාගේවත් දෙයක් නෙවෙයි, ඕක උප්පත්ති දෝෂයක්. හැබැයි ඒක හදන එක තමයි බුදුරජාණන් වහන්සේ අපිට කරලා දෙන්නේ. කරන දේ දෝතිම්ම කරපන්, කරන දේ මුළු හදින්ම කරපන්. කිසිත යන්නේකේ දෝෂයක් මට පේන්නේ නැහැ. නමුත් මේ ප්‍රසන්ටේෂන් එකේ කතා කරනකොට එහෙම නැත්නම් පටන් ගන්නකොට තියෙන මයින්ඩ් සෙට් එක හරි මේ පඩල්, හරි වේවරි. හැබැයි මයින්ඩ්ෆුල්නස් එක කරගෙන යන ඔගේ හේම සෙටල් කරන දේ හෝල් හාර්ටඩ් කරා. ඒකල එන එන රිසල්ට් එක නැත්නම් තමන් එක්ස්පීරියන්ස් කරන එක එඩිට් කරන්න නැතුව එහෙම රිපෝට් කරන්න. එහෙම ජර්නල් එකට දාන්න. ඒකට තමන්ටත් බලන්න පුළුවන්, අහගෙන ඉන්න කෙනාටත් බලන්න පුළුවන්. ඒ නිසා විශ්වාසය ඇති වේවා. මේ සක්කච්ඡාකාරීව සාදරයෙන් ගෞරවයෙන් නැමී සිට කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එහෙමයි සානස, බොහොම ස්තුතියි.
ස්වාමීන් වහන්සේ තව එක්කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. ඇසිනි, ඔයාට පුළුවන් මේ වෙලාවේ ඔයා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
සරන් සන්නයි ස්වාමීන් වහන්ස, මම වාර්තාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේගෙන් අවසරයි. සත්‍යවත් සක්මන කාලයේ පැය එකයි. ඉතා ඕනෑකමින් සතුටින් උදේ පැයක සක්මනට යොමු වුණා. මිදුලේ තෝරාගත් කොටසක ඔබමව කිහිපවරක් ඇවිද අනතුරුව සක්මන පටන් ගත්තා. වම දකුණු ලෙස තබෙමින් ඇවිදින විට පායට රළු ගතිය, මෘදු ගතිය, තෙත් බව, වියලි බව, සිසිල සහ ඇතැම් ස්ථානවල උණුසුමද දැනුණා. ඉරේලිය පතිති වී උණුසුමක් දැනුණා. ශරීරයේ බර වැඩිපුර විලුඹට යොමු වුණා. පොළවේ උස් තැන් හා ගැඹුරු තැන් දෙපා වලට දැනුණා. සක්මන කෙළවරදී දකුණු පාය පසට හැරෙන විට වම් පතුලේ වැඩි දායකත්වයක් ඒට ලැබුණා. කුරුළු ගීත ඇසුණා. සුළඟ සිසිලසක් ගෙන දුන්නා. පය විලුඹ ප්‍රථම ඇසු වී ප්‍රථමව තැබුණා. ලේවක හා ඇඟිලි හා කොට්ටය අතර ප්‍රදේශ දැනෙන්නේ නැහැ. සතිමත් පර්යංකය ඉතා සතුටින් වාඩි වී කය අවධානයට ලක් කළා. පිරමීඩයක ආකාරයට කය වැටුණා. ශබ්දවලට කන් යොමු කළා. කුරුළු නාද ඇසුණා. අනතුරු නිතතින්ම පිම්බීම හා හැකිලීමට සිත යොමු වුණා. වාර කිහිපයක් පිම්බීම හැකිලීම නිරීක්ෂණය කරන විට හිසේ තද වේදනාව ප්‍රකට වුණා. බෙල්ලේ සිට හිස වටා ඉතා දැඩි වේදනාවක් ඇති වී තිබුණා. අවධානය එයටම යොමු වුණා. නැවතත් ඒ වේදනාව හරහා පිම්බීම හැකිලීම බැලුවා. හැකිලීම අවසාන යම් පරතරයක් ඇති බව වැටහුණා. ශබ්ද ආවා, සිතුවිලි ආවා. එසේ එකක්ම වරින් වර තදින් දැනුණා. එපමණයි වාස්තව ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගෙන් අවවාද උපදෙස් බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්ස. අවසානයේ වාර්තාවේ දඳා කරපු ටික විතරයි වැදගත් දේ. මේ වගේ හුස්ම රැලි කීයක් එක දිගට බලන්න පුළුවන්ද? බලනකොට ඒ හුස්ම රැල්ලට මොකද වෙන්නේ කියන එක තීම් එක කරගෙන රචනයේ ශරීරය කරගෙන කටයුතු කරන අනිත්‍යව වාර්තා කිරුවොත් ඒවා වැඩි වෙනවා. මෙව වාර්තා කිරුවොත් ඉස්සර වෙලා මේක වැඩි වෙනවා. ඒ කියන්නේ ආනපන වැඩි වෙනවා. නැත්නම් සතිය වැඩි වෙනවා. ඒ නිසා වාර්තාකරණයේදී භාවනාවේදී ඔය මොන කරදරාවත් ඒවලින් පාට තේනවා. එද්දි මට කොච්චරක් කුස්මරිදි ගන්න බලන්න පුළුවන්ද, කොච්චරක් ආශ්වාස ප්‍රශ්වාස වෙන් කළ බලන්න පුළුවන්ද, ටිකක් වෙලා කරගෙන යනකොට මේ වෙනස හෝ ආශ්වාස ප්‍රශ්වාස වෙන මොකද වෙන්නේ, ඒක තේමාව කරගෙන ගියොත් මට පේන්නේ කිසි ප්‍රශ්නයක් තියෙනවා කියලා. මම හිතනවා මං කියපක තේරුණයි කියලා. ඒක තමයි මට කියන්නේ.
එහෙම සල්නහන්ස ඔබහන්සර් ගොඩාක් පින් සල්නහන්ස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තවත් එක්කෙනෙක් අත උසල ඉන්නවා. ධම්මික ජයකුඩි, ඔබට පුළුවන් මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න.
ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම දැනට මේ දවස්වල කරගෙන ගියේ පාදයට දැනෙන වේදනාවන් බලමින් සක්මන් කරන එක. එහෙම කරගෙන යද්දී පාදයේ නොයෙකුත් තැන්වලට උණුසුම, සිසිල, මේ සිනිඳු බව, රළු බව ඒවා හොඳට දැනෙමින් තැන් තැන්වලට මෙතන මේවා දැනෙන්නේ ඒ විදිහට දැනගෙන මම ඇවිදගෙන හිටියා. ඉන් පස්සේ ටික දවසක් යනකොට මේ පාදයේ නිකන් මොනවා හරි දෙයක් අර තාරව හරි මොනවා හරි මඩ හරි සම්පූර්ණයෙන් ඇලිලා වගේ අර වෙන වෙනම දැනෙච්ච සංවේදනා දැනෙන්නේ නැතුව නිකන් මුළු පාදයේම ඒකාකාරී දැනීමක් අහුවට පත් වුණා. මම මේවා වාර්තා කරහම මට උපදෙස් ලැබුණේ ස්වාමීන් වහන්සේ දැන් මේ හිත දිහා බලාගෙන ඇවිදින්න කියලා. ඊට පස්සේ මම හිත දිහා බලාගෙන ඇවිදින්න ගියාම මට ඊළඟට ආව ප්‍රශ්නේ තමයි මේ හිතේ තියෙන මේ පාදයේනේ මේ ඒකාකාරී පාදයේ දැනීමම තමයි මගේ හිතට එන්නේ ඇවිදින්න ගියාම. ඊපස් ස්වාමීන් වහන්සේ ඒකට මට කිව්වේ මේ දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ පුළුවන් තරම් අර හිත එක තැනක තියාගෙන කරන්නනේ. නිසා හිතට යන්න ඉඩ හැරලා ඒ යන හිත දිහා බලාගෙන ඉන්න කියලා. ඒ වුණාට ස්වාමීන් වහන්සේ එහෙම කරන්න උත්සාහ කරාම හිතට එහෙම දුර යන්න දෙන්න හිතෙන්නේ නැහෙනේ. හිත එක තැනක තියන්නම තමයි හිතෙන්නේ. කොහෙවත් එහෙම හිත විසිරවන්න හිතෙන්නේ නැති ගතියක් තියෙනවානේ. ඒ නිසා මට මේ හිත දිහා බලනවා කියන එක හරි අපහසුයි ස්වාමීන් වහන්ස. මම මොකද කරන්න ඕනේ?
එහෙම කියලා නෑ. ඔය එක එක නායෙන් කමටහන් ගන්නවා නම් මට ඒකට වාගේ කියන්න බෑ. කරන්න කකුල තියෙනකොට කකුල තියෙනවා. මම ඉඳගෙන නෙවෙයි, හිටගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි කියලා දැනගන්න. මොකට හිත දිහා බලන්න ගත්තොත් එහෙම පිස්සු ඩබල්. කීප එකනටත් එහෙම වෙලා ඇති. හිත දිහා බලනවා නැති නිකන් කට්ටි රාත්සක් ගාලා රාත් වෙනවා. නිසා කරුණාකලා රූප කර්මස්ථාන ඉස්සරහින් තියාගන්න, පීවර කීයක් තියන්න පුළුවන් කියලා බලන්න. මං ඇවිදිනවා ඉඳගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? ආන්නෝගේ මේ සිම්පල් දෙයකට යන්නේ නැතුව මේ හිත චිත්තානුපස්සනාවයි අනම්මනම් කරන්න හදනවා, උඩාතු අල්ලන්න කියලා පස්ස බිම යනවා. ඒක තේරිලා තියෙනවා. මං ඒකම තමයි මේ නැවතත් කියන්නේ. කරුණා කරලා රූප කර්මස්ථානට බැඳ කියන එකයි කියන්න
තියෙන්නේ.
අවසරයි ස්වාමීන් වහන්ස, දැන් වාර්තාවක් ලැබුණා, ඉදිරිපත් කරන්න අවසරයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඇස් අරගෙන හිටියත් ඇස් වසාගෙන භාවනාවක සිටියත් ඇත්තේ එකම අත්දැකීමකි. එන එන සියල්ල ඇති වී බොඳ වී යයි. අවශ්‍ය නම් හඳුනාගෙන ඒ ඔස්සේ යා හැක. එය වෙහෙසකි. ඇතිවන සියල්ල නිරුද්ධ වී යන ආකාරයේ සිත ඔහේ බලා සිටී. නීරස බව දැනුණද දැන් එයද ගානක් නැතිසේකි. අලුත් දේ සොයා සිත ලූබ් නොබඳි. හිස් බවින් පිරි ඉදිරියක් පිටුපසත් මැද සිත නිසලව බලා සිටී. ජීවිතයේද ඔහේ බලා සිටීමකි. ලියන්නටද දෙයක් නැතිසේකි. යමක් නමුත් ලිවිය යුතුයයි අසා ඇත. ගෞරවනීය ස්වාමීන් වහන්ස උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
මේ තත්ත්වයේ අර්ථෙදී තමන්ට ඇවිදින වෙලාවේදී ඇවිදින බව දැනගන්න පුළුවන් නම් ඔය කොච්චර හිතවිලි ආවත් මොනවා වුණත් කරදරයක් වුණත් හිතුවේ නැති වුණත් දැන් ඉඳගෙන ඉඳලා හුස්ම ගන්න බව දැනගන්න පුළුවන් නම් ඒකෙන් අපි ඇන්කරේජ් එක ආදිනවා. ඒක නිසා හිතවිලි නැති කරදරයක් නැති වෙලාව හෝ ඒ මොනවා තිබුණත් ඇවිදිනකොට ඇවිදින ක්‍රියාවලිය සහ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ක්‍රියාවලියට පළවෙනි තැන දුන්නොත් මේකේ තේමාවක් හැදෙනවා. මේකේ පිටකොන්දක් හැදෙනවා. ඒක දිගේ අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. මොකද ඒකේ අපි තාම එක්ස්පර්ටිස් නැහැ. තාම අපි පුරුදු වෙනවා. ඒක කරලා වෙ නොදන්න තැනට ගියාට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා හැම වෙලාවෙම අර රූප කර්මස්ථානට මුල් තැන දීලා එහෙම නැත්නම් අරමුණට මුල් තැන දීලා කටයුතු කරන්න ඒක ලියන ක්‍රමෙත් තියෙනවා. එතකොට බොහෝම ඉක්මනට ඔය චරිතය ගොඩ වෙලා එන්නේ
තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. දැන් ලැබිලා තියෙන වර්තාන උපමනයි
ඉදිරිපත් වෙන්න. ඒක නිසා අපි මෙතනින් සමුගන්නවා. මාසයට බාර ගන්නවා. තෙරුවන් සරණයි.
ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි ස්වාමීන්
වහන්සේ. වෙලා නැහැ.
ඕකාස වන්දාමි බන්ති ධම්මකසුල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඇහෙනවද?
අවසරයි ස්වාමීන් වහන්සේ ඇහෙනවා මේ මහත්ය කියන්න ඕ හරි පටන් ගමු.
එහෙනම් ඔබ වහන්සේට ආරාධනා කරන්න. සාදු 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 ගෞරවනීය පූජනීය ධම්මකසුල ස්වාමීන් වහන්සේගේ අවසරයි. අද දවසේ අපගේ වැඩසටහනේ දෙවනි භාගයේ වන ධර්ම දේශනා සිද්ධ කර දෙන මෙන් ගෞරවයෙන් අනුකම්පා කර අපිට ඉෂ්ට සිද්ධ කර දෙන මෙන් ගෞරවයෙන් ඔබ වහන්සේගේ දෙපා නමුද මේ අවස්ථාවේදී ආරාධනා කර සිටින් සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කායංච භිඟුරං ඤත්වා විඤ්ඤාණංච බභංගුරං උපදී සුභයං දිස්වා ජාති ජරණ ජාති මරණ මච්ඡගා සම්පත්වා පරමං සම්තිං කාලං කංකති භාවිතත්තෝති.
සාදු සාදු සාදු.
අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, අද දවසෙත් අපිට යම් කිසි වෙලාවක් ලැබිලා තියෙනවා මේ අපි ඉදිරියෙන් තියාගත්ත ඒ සූත්‍ර දේශනා කොටස් වල තවත් දවසට ඉදිරිපත් වෙච්ච ඒ අදාළ දේශනාව, එහෙම නැත්නම් ඒ පැහැදිලි කිරීම සඳහා යම් වෙලාවක් අරගන්න. එතකොට මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන මේ කොටස පිළිබඳ අරගත්තොත් භාග්‍යවතුන් වහන්සේ මේ විදියට තමයි ඒ සඳහා ආරම්භයක් අරගන්නේ, පැහැදිලි කරනවා මේ විදිය දෙයක්. මොකද්ද මේ සිරුර බිඳෙන සුළුය? ඒ සිරුරේ ඒ බිඳෙන සුළු ස්වභාවයක්, ඒ විදිය ස්වභාවයක් තියෙනවා. ඊළඟට හිතෙත් අන්න සිතත් මේ විදියට නැසෙන බිඳෙන සුළු ස්වභාවයක් තියෙනවා. සියලු උපදීන් අනිත්‍ය දුක පෙරලෙන ස්වභාවය ඇතාහු කියලා ඔන්න ඔය විදියට තමයි මේ දේශනාවට මුල පුරන්නේ. මේ සිරුරේ අනිත්‍ය ස්වභාවය, බිඳෙන සුළු ස්වභාවය මතක් කරලා ඊට පස්සේ සිතේ නැසෙන සුළු බිඳෙන සුළු ස්වභාවය මතක් කරලා ඊට පස්සේ මේ උපදීන් අනිත්‍ය දුක පෙරලෙන ස්වභාවය ඇති කියලා මතක් කළා. මෙන්න මේ විදිහට යම් කෙටි සූත්‍ර දේශනාවක්, කෙටි මතක් කිරීමක් සිද්ධ කළා මේ සූත්‍ර කොටස්වල සුපුරුදු විදිහට. අනේ යම් කිසි කෙටි ගාථාවකින් මේ කී දේ, මේ කී අදහස තව ටිකක් ඉදිරිපත් කරන්න, පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා. එතකොට ඒ සඳහා ඉදිරිපත් වෙලා තියෙන්නේ අන්න මේ අපි අද ඉදිරියෙන් තියාගත්ත මුලින් මතක් කරපු ඒ ගාථාව. එතන සඳහන් වෙන්නේ කායංච බිඟුරං ඤත්වා විඤ්ඤාණංච පබංගුරං. මේ කය බිඳෙන සුළු බව දැනගෙන විඤ්ඤාණංච පබංගුරං, මේ සිත වැඩි වෙනුත් බිඳෙන සුළු ස්වභාවය ඇති බව දැනගෙන, උපදීසු භයං දිස්වා, මේ උපදීන්ගේ බියක් දැකලා, මේ උපදීන්ගේ ආදීනවයක් දැකලා, ඔන්න ඔය විදිහේ කරුණු කිහිපයක් මුලින් මතක් කරනවා. එතකොට මෙතන මේ අපි ගත්තොත් දැන් මේ කය බිඳෙන සුළු ස්වභාවයක් තියෙනවා කියලා මෙතන පැහැදිලි කරනකොට දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් දැන් ඔය කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා හැඩ වැඩ වෙන වෙලාවට ඒ විදියට මේ තමුන්ගේ කය දිහා බලලා මේකේ අලංකාර හැඩ වැඩ බලන වෙලාවට අන්න යම් කිසි විදියක මේකේ මේ මාව නිරූපණය කරන ප්‍රමුඛ දෙයක්, පේන්න තියෙන දෙයක් වගේ තමයි ඔය කය අපි හඳුනගන්නේ. එතකොට මේ කණ්ණාඩියක් ඉදිරියට ගිහිල්ලා බැලුවාම ඊයේ බලපු මූණම වගේ අදත් යම් පමණකට දැක දැනගන්න පුළුවන්. එතකොට මේ කයේ යම් කිසි විදියක මාව නිරූපණය කිරීමක් තියෙනවා. එතකොට මේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා හැඩ වැඩ වෙනකොට මේක මේ දවසක් දෙකක් තුනක් සතියක් දෙකක් අතර යම් කිසි විදිහක ලොකු වෙනසක් දකින්නත් බැහැ. අන්න ඊයේ වගේම අදත් කය තියෙනවා, ඊයේ විදිහටම අන්න අලංකාරයට තියෙනවා කියලා ඔහොම තමයි අපි ඕක අත්දකින්නේ. නමුත් අපි හිතමු ඔන්න අවුරුදු 10ක් දෙපැත්තට සංසන්දනය කරොත්, අවුරුදු 5ක් අතීතේ රූපෙත් එක්ක සංසන්දනය කරොත් අන්න යම් කිසි විදිහක වෙනසක් මේ අවස්ථාවේදී දැක දැනගන්න පුළුවන් වෙනවා. සමහර විට කේස් ගහක් දෙකක් ඉදිලා වගේ කියලා නේද? අන්න ඒ විදිහට වෙනසක් දැක ගන්න පුළුවන් වෙයි. මේ කයේ මෙන්න මේ විදිහේ වෙනස්කම් ටිකක් සිද්ධ වෙලා තියෙනවා කියලා දැක දැනගන්න පුළුවන් වෙයි. එතකොට මේ විදිහට මේ කය බැලූ බැල්මට නිකන් මාව නිරූපණය කරන සුළුයි. ඕක හැඩ වැඩ කරගෙන තමයි ඔය රැකී රක්ෂාවට යනකොට, යාළු මිත්‍රයෝ අතරට යනකොට, මගුල් ගෙවල් වල යනකොට ඕක හැඩ වැඩ කරගෙන තමයි අන්න තමුන්ව පෙන්නුම් කරමින්, තමුන්ගේ ස්වභාවය නිරූපණය කරමින් යන්නේ. එතකොට එහෙම යනකොට අර කයේ යම් කිසි විදිහක වෙනසක් අන්න දීර්ඝ කාලීනව දැක්කත් කෙටි කාලීනව එහෙම වෙනස් වෙනවා අපි දකිනවා අඩුයි. අර කෙස් ගහක් ඉදෙනවා අන්න කාලකට පස්සේ ඔන්න තේරෙනවා මේ විදිහේ වෙනසක් වෙලා තියෙනවා. කය යම් කිසි විදිහක හැම රැලි වැටෙනවා, කය දුර්වල වෙනවා. එතකොට ඔන්න යම් කිසි වෙනසක් අත්දකිනවා. නමුත් අන්න මේක මේ දවසෙන් දෙකෙන් වෙනස් වෙනවා, ශීඝ්‍ර වෙනසක් අපිට දකින්න බෑ. නමුත් ඔය කය තුල යන ක්‍රියාවලිය ගත්තොත් හැම මොහොතකම මේ ශරීරේ තියෙන ඒ සෛල බිඳි බිඳි යනවා. ඊළඟට හැම මොහොතකම ඒ අලුත් සෛල ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ශීඝ්‍ර ක්‍රියාවලියක් කය තුල තිබුණාට අර මහා එකතුව, අර කය විදියට නිරූපණය කරන අර සෛල මහා ගොඩක එකතුව අපිට එකපාරට වෙනස් වෙනවා දකින්න නැහැ. එතකොට සඳහන් වෙනවා සාමාන්‍යයෙන් ඔය අපි තුල තියෙන සෛල අවුරුදු 7ක් වගේ ඇතුළත සම්පූර්ණ බිඳිලා බිඳිලා නැත්තරම නැති වෙලා ගිහිල්ලා අලුත් ඒවායන් ප්‍රතිස්ථාපනය වෙනවා කියලා. එතකොට ඒ විදිහේ ශීඝ්‍ර බිඳීමක් මේ සෛලයක් සෛලයක් පාසා සිද්ධ වුණාට අපිට මේ මහා කය වෙනස් වෙනවා එකපාරට දැක ගන්න අමාරුයි. සාමාන්‍ය පොඩි බබෙක් ඉපදුණු ගමන් නැත්නම් ඉපදිලා සුළු කාලයකදී ඒ පොඩි බබාගේ පින්තූරයක් එහෙම අරගත්තොත් ඒ පින්තූරේ ෆොටෝකොපියක් ගහනවා නම් අන්න මේ මුල් පින්තූරේ සහ වදින ෆොටෝකොපිය අතර යම් කිසි විදියක ක්වොලිටි එකේ එහෙම නැත්නම් ඒ තියෙන නිවැරදිතාවයේ අඩුවක් තියෙනවා. එතකොට ඒ දෙවෙනි ෆොටෝකොපියෙන් තව තුන්වෙනි ෆොටෝකොපියක් ගැහුවොත් අන්න ඊළඟ එකේ තවත් අර තියෙන ක්වොලිටි එක අඩු වෙනවා. ඔන්න ඔය විදියට ෆොටෝකොපි යන වැඩි වැඩි යන ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. එතකොට පේනවා මේ පොඩි දරුවෙක්ගේ මූණයි මේ විදියට ෆොටෝකොපි 7ක් විතර වැදුනහම අන්න තියෙන මූණයි බැලුවහම අර ඉපදුණු කෙනාගේ මූණයි වයසට ගියපු කෙනාගේ මූණයි වගේ අන්න සංසන්දනයක් කරන්න පුළුවන්. එතකොට ඔය සෛලවල ඇතුලේ ෆොටෝකොපි තමයි වැඩි වැඩි යන්නේ. එකක් එකක් වදිනකොට වදිනකොට අන්න තියෙන ඒ ක්වොලිටි එකේ අඩුවීමක් දුර්වල වීමක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් මේක මේ එකපාරට දකින්න නැති වුණාට ක්‍රමානුකූලව අපිට මේ බාහිර කයේ උනත් මේ වෙනස දැක දැන ගන්න පුළුවන්. ක්‍රමානුකූලව මේ විදියට හැම දුර්වල වෙනවා, මේ කය දුර්වල වෙනවා, මේ විදියට මේ සුදු කෙස් මතු වෙනවා කියලා ওই විදියට ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එතකොට මේ ක්‍රියාවලිය මේ කය බිඳෙන සුළුයි කියන අදහසින් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ මේක මේ විදියට වයසට යාමෙන් බිඳීමට ලක් වෙනවා. ඒ වගේම යම් කිසි විදියක හදිසි අනතුරක්, අසනීපයක් මේ වගේ දෙයකිනුත් සියුම් විදියට බොහොම ක්ෂණයකින් බිඳිලා යන්න පුළුවන් හැකියාවක්, ස්වභාවයක් මේ කය තුල තියෙනවා. ඒතර එහෙම කයක් තියාගෙන නිරෝගී බවක් ප්‍රකාශ කරනවා නම් අනේක මෝඩයන්ගේ ප්‍රකාශයක් ඇරෙන වෙන මොකද්ද කියලා තමයි භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ, විමසන්නේ. කෙසේ නමුත් මෙන්න මේ කය ගැන කියනකොට කියනවා මේ කයේ යම් පමණක ස්ථාවරත්වයක් ටික දවසකට හරි මේක යම් කිසි විදියක නොවෙනස්ව තියෙනවා කියලා හඳුන ගැනීමක් කෙනෙක්ට කරන්න පුළුවන්. නමුත් මේ හිතනම් එහෙමවත් නොවෙනස් ස්වභාවයක් එහෙමවත් මගේ කරගන්න වටින දෙයක් නෙමෙයි කියලා තමයි භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. අර කය දිහා බැලුවාම පොඩ්ඩක් මා අවුරුද්දක් දෙකක්වත් එක විදියක තියෙන හින්දා මේක නිකන් මගේ කරගත්තත් මේ හිතනම් එහෙම මගේ කරගන්න වටින දෙයක් නෙමෙයි. මොකද හේතුව මේ එකක්ව උපදිනවා අනෙකක්ව නිරුද්ධ වෙනවා. ඕක තමයි ඔය හිතේ ස්වභාවය. එච්චර ශීඝ්‍රයෙන් මේක වෙනස් වෙවි පරිවර්තනය වෙවි තමයි පවතින්නේ කියන එක අන්න භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නවා. එතකොට ඒක නිසාද කොහෙද අර කය බිඳෙන සුළු බව මතක් කරමින් මේ හිත වඩාත් ශීඝ්‍රයෙන් බිඳෙන සුළු ස්වභාවයක් මේ තුල තියනවා කියලා තමයි අන්න මේ කරුණු ඉදිරිපත් වෙන්නේ. ඊට පස්සේ අන්න තුන්වෙනුව මතක් කරනවා මේ උපදීන් මේ විදියට උපදීන් විදියට මේ අල්ලගෙන ගොඩ ගහගත්ත දේවල් ටික මේකේ තියනවා යම් කිසි විදියක බියක්. මේකේ තුල අනතුරක් තියෙනවා. මොකද්ද මේ බිය? මොකද්ද මේ අනතුර? මේක අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, මේක පෙරලෙන සුළු ස්වභාවය කියන මෙන්න මේ ක්‍රියාවලියට යටයි, මේ ධර්මතාවයට යටයි. එතකොට මේ උපදීන් විදිහට මේ ගොඩ ගහගත්ත එකතු කරගත්ත දේවල් මේවයේ තුල තියෙනවා. මේක වෙනස් වෙන සුළු ස්වභාවයක්, මේක පෙරලෙන සුළු ස්වභාවයක්, ඒක නිසාම දුක් ස්වභාවයක් මේ තුල දක්නට තියෙනවා. අනේ නිසාම තමයි මේ දේවල් බියක් විදිහට, මේ දේවල් තුල බිය තියෙනවා කියන විදිහට පෙන්නුම් කරන්නේ. මොකද අන්න තමුන් අල්ල බදාගත්ත යම් යම් දෙයක් තියනවාද, අන්න ඒ දේ වෙනස් වෙනකොට, ඒ දේ පරිවර්තනය වෙනකොට, ඒ දේ පෙරලෙනකොට අන්න මේතනත්තට ඒකට අනුකූල වූ බියක් මතුවෙලා එනවා. ඒකට අනුකූල වූ වෙහෙසක් පීඩාවක් මතුවෙලා එනවා. ඉතින් අර කය විදිහට වේවා අන්න ඒක වෙනස් වෙනකොට මේ විදිහට දකින්න පුළුවන්. ඊළඟට අර හිත තුල වුණත් තමුන් හදාගත්ත සංකල්ප, තමුන් වටිනා විදියට අඳුනගත්ත දේවල්, ඒ වගේ දේවලුත් අන්න වෙනසකට පරිවර්තනයට ලක් වෙනකොට ඒක දරන්න අමාරුයි. අර විදියට ඒ තුලින් බියක් මතුවලා එනවා. මේ කය තුලින් බියක් මතුවලා එනවා. මේ විදියට මේ තමුන්ගේම කියපු හිතවිලි, තමුන්ගේම කියපු අදහස් පවා වෙනස් වෙනකොට, පරිවර්තනය වෙනකොට ඒ තුලින් බියක් මතුවලා එනවා. ඊට පස්සේ අපි හිතමු ඒ වටපිටාවේ එකතු කරගත්ත ඒ හිත මිත්‍රයෝ, ඥාතීන්, ඒ වගේ කට්ටිය, එහෙම නැත්නම් අර විදියට යාන වාහන, රැකී රක්ෂා නම්බුනාම විදියට එකතු කරගත්ත දේවල්, ඔය වගේ දේවල් කොයි දේ වුණත් අන්න මේ විදිහේ පෙරලෙන ස්වභාවයක් ඇති, පෙරලෙනකොට අන්න ඒ තුලින් බියක්, වෙහෙසක්, පීඩාවක් මතුවෙලා එනවා. ඉතින් මේ විදිහේ යථාර්ථයක් මේ කය තුලත්, මේ හිත තුලත්, එහෙම නැත්නම් මේ උපදීන් තුලත් තියෙනවා කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ මුල් කරුණු කීපේ විදිහට ඉදිරිපත් කරන්නේ. එතකොට අපි හිතමු දැන් ඔය පොඩි දරුවෙක්, පොඩි බබෙක් වගේ ඉන්න අම්මා කෙනෙක්. එතකොට ඒ අම්මාගේ අවධානය වැඩි හරියක් තියෙන්නේ අර බබා ගැන තමයි නේද? එයා ගැනමයි හිතන්නේ, එයා ගැනමයි කල්පනා කරන්නේ, එයා වෙනුවෙන්මයි කැපවිලා ඉන්නේ. එතකොට ඔය විදිහට දවස පුරාවට මේ පොඩි දරුවා ගැන හිතමින්, පොඩි දරුවාගේ වැඩ කටයුතු කරමින්, පොඩි දරුවාගේ ඒ අවශ්‍යතා සපුරමින් එහෙම තමයි කල් ගෙවන්නේ. එතකොට අපි හිතමු මේ දරුවා ආරක්ෂිතව තියාගන්න ඕනේ, මේ දරුවාට අසනීපයක් හැදුනත් හැදෙන්න නොදී තියාගන්න ඕනේ, හැදුනත් ඉක්මනට සුව කරගන්න ඕනේ, මේ දරුවාගේ යහපත පහසුව සලසන්න ඕනේ කියලා දවස පුරාවට ඒක ගැන කැප වෙලා ඒ ගැන අවධානයෙන් තමයි මේ අම්මා වැඩ කටයුතු කරන්න. හැබැයි අපි හිතමු මොකක් හරි පොඩි අතපසු වීමක් තුලින් මේ දරුවා යම් කිසි අනතුරකට ලක් වුණොත්, අනතුරකට ලක් වුණාම මා දරා ගන්න බැරි බීතිකාවක්, වෙහෙසක්, පීඩාවක් මේ අම්මට මතුවෙලා එනවා. මොකද හේතුව අර දවස පුරාවටම අරකට යෙදිලා තමයි, ඒ දේ ග්‍රහණය කරගෙන තමයි, ඒකට කැප වෙලා තමයි කල්ගත කරේ. ඉතින් යම් කිසි විදියක අන්න පොඩි හරි අනතුරක් වුණොත් දරා ගන්න බැරි වෙහෙසක්, පීඩාවක්, බියක් ඒ තුලින් මතුවෙලා එනවා. විශේෂයෙන් අර පොඩි කාලෙදි ඒ ලොකු බැඳීමක් තියෙනවා. පව්පව් වෙනකොට නම් ඔය කොහොකෝ වෙන හින්දා එච්චරම ගාණක් නැහැ කියලත් කියන්න පුළුවන් ඇති. එසේ නමුත් අන්න ඒ අල්ල බදාගෙන ඒ දවස පුරාවට හිතමින් කල්පනා කරමින් ග්‍රහණය කරගෙන කටයුතු කිරීමේම ආදීනවයක්, බියක් විදිහට අන්න අර සුළු අනතුරකදීත් ඒ විදිහ අනතුරකට ලක් වුණාම ලොකු එහෙස පීඩාවකට ඒ අදාළ අම්මා ලක් වෙනවා. ඉතින් ඒ විදිහේ දෙයක්, ඒ විදිහේ ස්වභාවයක් මේ දේවල් තුළ තියෙනවා දැක දැනගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කරුණු ටික පැහැදිලි කරලා මතක් කරලා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ එතනින් එහාට මේකෙන් මිදීමක්, මේක ඉක්මවල යාමක්, සැනසීමක් සඳහා හේතු වෙන බව, ඒ විදිහ උත්සාහයක් කළ යුතු බව මතක් කරන්න තමයි කල් ගන්නෙ. එතකොට මෙතන කියන්නේ මොකද්ද? ජාති මරණ මච්චගා සම්පත්වා පරමං සම්තින් කාලං කංකති භාවිතත්තෝති. ජාති මරණ මච්චගා, මේ ඉපදීම මරණය, මේ දේවල් ඉක්මවා ගිහිල්ලා සම්පත්වා පරමං සම්තින් උතුම් වූ ශාන්තියට පැමිණිලා කාලං කංකති භාවිතත්තෝති. මේ වැඩ සිත ඇති තැනත්තා තමුන්ගේ සුදුසු කල් එළඹෙන තෙක්, එහෙම නැත්නම් සුදුසු කාලය එළඹෙන තෙක් බලාපොරොත්තුවෙන් කල් ගෙවනවා. ඔන්න ඔය විදිහේ කොටස් ටිකක් තමයි ඉතුරු ගාථාවේ සඳහන් වෙන්නේ. අර විදිහට මේ ජාතියත් මරණයත් කියන මේ ඉපදීම මැරීම කියන මේ ක්‍රියාවලිය ඉක්මවල යාමක් පිළිබඳ සඳහන් කරනවා. ඉක්මවල යාමක් මේ තැනැත්තා ඇති කරගන්නවා. ඊට පස්සේ ඒ ඉක්මවල යාම නිසාම උතුම් වූ සාන්ත සැපයට පැමිණෙනවා. සම්පත්තා පරමං සම්ති. අන්න ඒ විදිහේ තමුන්ගේ වැඩ කටයුතු අහවර කිරීමක් නැත්නම් ඒ තමුන්ගේ ප්‍රතිපදාව සම්පූර්ණ කිරීමක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ මේකේ දෙවැනි කොටස විදිහට මතක් කරනවා. එතකොට එතන ගත්තොත් දැන් අර විදිහට අර ක්‍රියාවලිය ආදීනව පෙන්නලා, ඒ ක්‍රියාවලියේ කයේ ආදීනව, හිතේ ආදීනව, මේ විදිහට මේ අල්ලා බදාගත් දේවල් වල ආදීනව පෙන්නලා මේක ඉක්මවල යන්න කියන ආරාධනාව තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි සිද්ධ කරන්නේ. එතන මේ ජාති මරණ මේ ක්‍රියාවලිය ඉක්මවල යන්න කියන ආරාධනාව තමයි මෙතන තියෙන්නේ. එතන සාමාන්‍ය අපි ගත්තොත් දැන් අපි මොකක් හරි ඵලයක් ගත්තොත් ඒ බලය අපි හිතමුකෝ අඹ ගෙඩියක් නැත්නම් දොඩම් ගෙඩියක් වගේ එකක් අරගත්තොත් අන්න මේ අඹ ගෙඩියක් දොඩම් ගෙඩියක් හැදෙන්න අවශ්‍ය වෙන බීජ අන්න කලින් ඒ බීජ මතින් තමයි ඒ ක්‍රියාවලියක් සිද්ධ වෙලා මේ විදිහට අඹ ගෙඩියක් දොඩම් ගෙඩියක් අන්න හැදිලා තියෙන්නේ. එතකොට අන්න මේක මේ බීජ වලින් හටගත්ත දෙයක් බවට අන්න යම් කිසි විදියක අදහසක් අපිට අරගන්න පුළුවන්. ඊළඟට දැන් මේ තියෙන අඹේ තියෙනවා, දැන් මේ තියෙන පළතුරු ගෙඩිය තියෙනවා, ඒක තුල අනාගතයේ යම් දෙයක් හැදීම සඳහා අවශ්‍ය වෙන බීජ, ඒ අවශ්‍ය වෙන සරු භාවය ඒ තුල තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අතීත සම්බන්ධයක් අතීත බීජ මත පදනම් වෙලා හදිච්ච ඵලයක්. ඒ ඵලය තුළ අර විදිහට අනාගත ප්‍රතිඵලයක් අනාගතයට අවශ්‍ය බීජත් සැඟවිලා තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක් තමයි මේ ජාති මරණ උපත මරණය අතර මේ හුවමාරු වෙමින් යන මේ ක්‍රියාවලිය. එතකොට මොකද්දෝ හේතු කාරණා ටිකක් බීජයක් හේතුවෙන් ඔන්න මේ දැන් අපිට මේ විදිහේ ඵලයක් දකින්න පුළුවන්. ඔන්න මම මේ කටයුතු කරනවා, මම ජීවත් වෙනවා, මම මේ මිනිස් එක්ක ගනුදෙනු කරනවා, මම මේ කයෙන් එහා මෙහා යනවා කියලා ওই විදිහට අර අතීත කතන්දරයක් මත පදනම් වෙලා යම්කිසි හටගත්ත ඵලයක් තියෙනවා. අතීත බීජ, අතීත හේතු කාරණා මත හටගත්ත ඵලයක් තියෙනවා. ඊට පස්සේ මේ ඵලය තුල ඔන්න අනාගතයට අවශ්‍ය දේවලුත් නැවත නැවත රැස් වෙමින් තමයි කල්ගත කරන්නේ. ඒ විදිහේ එකතු කිරීමක්, රැස් කිරීමක් සහිතව තමයි මේ මොහොතක් මොහොතක් පාසා අපි මේ කල් ගෙවන්නේ. අතීත බීජ හේතුවෙන් වර්තමාන ඵලයක් අත්දකිනෝ. මේ වර්තමාන ඵලය තුළ අනාගත බීජ ජනනය වෙනවා. ඒ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙනවා. එතකොට උපතත් මරණයත් කියන මේ යම් කිසි දියක අපිට නිකන් සලකුණක් මෙන්න වැඩේ පටන් ගත්තා උපතින් මේ අවසන් වෙනවා මරණයෙන් කියලා ඉරක් ඇඳලා සලකුණු කළා පෙන්නන්න පුළුවන් වුණාට මේ ක්‍රියාවලිය එහෙම ඉරක් ඇඳලා සලකුණු කළා පෙන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වෙනුවට මේ ඉපදීමත් මරණයත් කියන මේ ජාති මරණ මෙන්න මේ ක්‍රියාවලියක් තුල තමයි අපි කවුරු කවුරුත් ඉන්නේ. මේ නැවත නැවත මේ ඵලය තුල අනාගත බීජ ඇති වෙනවා. අනාගතය සඳහා හේතු කාරණා සම්පාදනය වෙනවා. ඊට පස්සේ මේ ඵලය හැදිලා තියෙන්නේ අන්න අතීත බීජ හේතු කරගෙන. ඉතින් ඔන්න ඔය විදිහේ නැවත නැවත මේක පෙරලි පෙරලි යන ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. එතකොට ඒක තමයි මේ ජාති මරණ ක්‍රියාවලියක් විදිහට මේ අඳුන්නන්නේ. උපතත් මරණයත් අතර හෝමාරුවක් සහිත මේ ක්‍රියාවලියක් තියෙනවා. ඒක මේ අර ළමයෙක් ඉපදුනා මෙන්න නැත්තම් වයසක කෙනෙක් මරණයට පත් වුණා කියන ඒ ඉරි දෙකට කොටු කරන්න ලඝු කරන්නේ නැතුව අපිට මේ හැම වෙලේම සිදුවෙමින් පවතින ක්‍රියාවලියක් බව ක්‍රියාවලියක් ලෙස අත්දකින්න පුළුවන්. ඒක තමයි වැඩේ. නැවත නැවත ඉපදෙමින් මැරෙමින් යන ගමනක් තමයි මේ තියෙන්නේ. නැවත නැවත උපදිනව මොකක් නිසාද? අතීත බීජ හේතුවෙන්. නැවත නැවත මේ ඵලය තුළ අනාගත බීජ සම්පාදනය කරමින් තමයි අපි කල් ගෙවන්නේ. එතකොට එහෙම ක්‍රියාවලියක, එහෙම උපදෙමින් මැරෙමින් යන ක්‍රියාවලියක තමයි මේ කවුරු කවුරුත් ඉන්නේ. අන්න ඒ විදිහේ දෙයක්, ඒ විදිහේ ආදීනවයක් භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දි පෙන්නුම් කරනවා. ඉතින් එතකොට කෙනෙක් හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්, දැන් එහෙනම් අතීත බීජ නිසා වර්තමාන ඵලයක් තියෙනවා. මේ වර්තමාන ඵලය තුළ අනාගත බීජ ජනනය වෙමින් තමයි පවතින්නේ. එතකොට මේ ජාති මරණ, එහෙම නැත්නම් මේ උපතත් මරණයත් අතර මේ තියෙන හුවමාරුව කොහොමද මේක මේ ඉක්මෝල යන්නේ? ඒකනේ මේ කියන්නේ ජාති මරණ මේ ක්‍රියාවලිය ඉක්මෝල යන්න කියන ආරාධනාව තමයි තියෙන්නේ. එතකොට ඒ සඳහා මොකද්ද ප්‍රතිපදාව, මොකද්ද අවශ්‍ය කියන එක මතක් කරොත් අන්න මේ වර්තමාන මොහොත, එහෙම නැත්නම් මේ වර්තමානයේ තියෙන දේ තමයි අපිට යම් කිසි විදියක බලයක්, බලාධිකාරියක් සහිත අවස්ථාව. දැන් අපි ගත්තොත් අතීත බීජ, දැන් ඒ කටයුතු වෙලා ඉවරයි. ඊට පස්සේ මේ ජනනය වෙන බීජ අනාගතේ තමයි ගන්න ප්‍රතිඵල දෙන්නේ. එතකොට මේ යම් කිසි විදියක අර බලාධිකාරියක් පවතින මොහොත විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ වර්තමාන මොහොත. ඒ සඳහා කියනවා මේ වර්තමාන මොහොත තමයි point of power, මේ බලාධිකාරයක් නැත්තම් choice එකක්, යම්කිසි තීරණයක් කරගන්න හැකියාවක් තියෙන මොහොත තමයි මේ වර්තමාන මොහොත. එතකොට එන්නේ වර්තමාන මොහොතට වැඩි වැඩියෙන් අවදි වීමක් තමයි මේ භාවනාවක් ප්‍රතිපදාවක් විදිහට මේ සිද්ධ කරන්නේ. ඒ අවදි වීම තුලින් අන්න මොකද්ද කරන්න පුළුවන්? අර විදිහට අතීත දේවල් නැවත නැවත ප්‍රතිඵල දෙන බව දැක දැනගන්න පුළුවන්. ඒ වගේම අනාගතය සඳහා යම් කිසි රැස්කිරීමකුත් මේ මොහොතේ සිද්ධ වෙන බව දැක දැනගන්න පුළුවන්. දැන් අපි හිතමු අපි සත්භාවයෙන් මොනවා හරි වැඩ කටයුත්තක යෙදිලා ඉන්නවා. යෙදිලා ඉන්නවා. එතකොට එහෙම වැඩ කටයුතු කරගෙන ඉන්නකොට ඔන්න කොහෙදෝ ඉන්න කෙනෙක් ඇවිල්ලා මේකට බාල්දියක් පෙරලනවා. එහෙම දේවල් කොතෙකුත් වෙනවනේ. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. එතකොට දැන් මේ කෙනා කල්පනා කරනවා, හිතනවා මම මේ අවංකව සත්භාවයෙන් මේ විදියට මේ දෙයක් කරා, වැඩ කටයුත්තක් සිද්ධ කරා. හැබැයි මේ කොහෙද යන කෙනෙක් ඇවිල්ලා මේකට අනේ යම් කිසි දියක බාල්දියක් අකටයුත්තක් ඇති කරා. එතකොට දැන් මේකට කොහොමද අපි ප්‍රතික්‍රියා කරන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. සාමාන්‍ය මතුවෙන ප්‍රතික්‍රියාව තමයි ද්වේෂයක් මතුවෙලා එනවා. ද්වේෂයක් මතුවෙලා එනවා. මේකට මේ තැනැත්තාගෙන් පළිගත යුතුයි කියලා හිතෙනවා. නැත්නම් මේ යම් කිසි බලාධිකාරියකට මේ තැනැත්තාව පැමිණිලි කර යුතුයි කියලා හිතෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක් අපි තුල සිද්ධ වෙනවා. එතකොට අර අවංකව සද්භාවයෙන් ඒ වැඩේ කරගෙන ඉඳ බව හැබැයි දැන් ඒ ක්‍රියාවලිය තුළම ඔන්න අපිට යම් කිසි විදියක වෙහෙසක්, පීඩාවක් දැක දැනගන්න පුළුවන්. මේ අවංකව සද්භාවයෙන් කරපු නිසාම සමහර විට වැඩි වැඩියෙන් වෙහෙසක් දැනෙනවා, වැඩි වැඩියෙන් පීඩාවක් දැනෙනවා. ගං අර උමනාවට එපාවට කරානම්, වමතින් අලලා කරානම් සමහර විට එච්චරම වෙහෙසක් පීඩාවක් දැනෙන්නේ නැහැ කියලා හිතෙන්නත් පුළුවන්. එහෙම දෙයක් තියෙනවා. ඉතින් මේ වගේ සිදුවීමකට මෙහෙ මුහුණ දුන්නාම අන්න කෙනෙක් හිතනවා, එහෙනම් මම මේ වැඩේ අතහැරලා දැම්මොත් තමයි හොඳ. මම අධෛර්යමත් වෙනවා, මේ මිනිහගේ මිනිස්සු එක්ක වැඩ කරන්න බෑ. මේ වගේ මේ අවංකව වැඩ කටයුතු කළා මේ විදිහේ කරදරවලට මට මුහුණ දෙන්න බෑ කියලා ගොඩ දෙනෙක් මේ වගේ දෙකදී අධෛර්යමත් වීම තමයි සිද්ධ කරන්නේ. අධෛර්යමත් වීම තුළ අන්න මොකද වෙන්නේ? අධෛර්යමත් වීම තුළත් අන්න අනාගත එකතු කිරීමක්, අනාගතයට රැස් කිරීමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අර දේ ග්‍රහණය කරගෙන ගිහිල්ලා පලි ගන්නවා. මේ තැනත්තාගෙන් මම පලි ගන්නවා, මේ මගේ වැඩේට බාධාවක් සිද්ධ කරා කියලා පලි ගැනීමේ ක්‍රියාවලියක් කරොත් ඒකත් අර අධෛර්යමත් වීම හා සම්බන්ධයි. දෙකම එකම කොක්ක තමයි. අධෛර්යමත් වෙලා ගියත්, අර ඉදියට පලි ගත්තත්, ඒ දෙකේදීම අන්න යම්කිසි දෙයක අනාගත රැස්කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක අන්න අමාරුවෙන්, නමුත් මං කියන්නේ මේක මේ ලේසි කියලා, අමාරුවෙන් නමුත් අර එන කරදර බාධක අතරේ ඒවටත් මුහුණ දෙමින්, ඒවා අනුව පොඩ්ඩක් තමුන්ගේ දිසානති එහෙම එහෙ වෙනස් කර ගනිමින් නැවත නැවත මේ වැඩේම යෙදිලා ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි ක්‍රමවේදය. ඒක තමයි මේ point of power, මේ වර්තමානයේ අර බලාධිකාරියක් තියෙන මොහොතේදී අන්න අතීත බීජ වලට ගෙවෙන්න දෙනවා, අනාගත බීජ රැස් නොකර ඉන්න උත්සාහ ගන්නවා. හැම වෙලේම සාර්ථක නොවුනත් ඒ අදහසින් කටයුතු කරනවා. එතකොට අන්න ඒ විදිහේ දෙයකට මුහුණ දීමේ හැකියාව තුළින් තමයි අන්න අපිට මේ ශක්තිය දියුණු කරගන්න පුළුවන්. මේ උපත මරණ ය අතර ක්‍රියාවලිය. උපත කියන්නේ මොකද්ද? අර තමන් හොඳට පිළිවෙලට අවංකව යම් වැඩ කටයුත්තක යෙදිලා ඉඳියා. අන්න උපත. මරණය කියන්නේ මොකද්ද? මේ කොහෙදෝ යන කලාබරයක් ඇවිල්ලා මේකට බාධියක් පෙරලුවා. හරි? අන්න මරණය. ඉතින් ওই දෙක අතර නැවත නැවත හුවමාරුවක් තමයි මේ තියෙන්නේ. ඒ හුවමාරුව දකින්නේ නැහැනේ අපි ගොඩක් වෙලාවට අතහැරලා යාම තුලින්. අතහැරලා යනවා. අතහැරලා යනකොට අන්න දකින්න වෙල ලැබෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ භාවනා නියෝගී කෙනෙක්ට ලැබෙන අවස්ථාව තමයි අපි මේ ස්ථීරව මේ ජොබ් එකක් කරනවා වගේ කැප වෙලා එහෙම කරනවත් නෙමෙයි. එහෙම වගකීමක් අපිට නැහැ. නමුත් අපි මොකද්දෝ නිකන් යුතුයකමකට වගේ මේ දේවල් සිද්ධ කරනවා. ඒ සිද්ධ කරනකොට අර විදිහට යම් කිසි විදියක පිළිවෙලට අවංකව කරගෙන ගියත් පිළිවෙලට අවංකව කරගෙන යන බැරි ප්‍රශ්න කොතෙකුත් පැන නගිනවා. දැන් සමහර වෙලාවට කෙනෙක් කියනවා මේ අපි මේ මේ ගිහි ජීවිතවල ඉන්න නිසා තමයි මේ වගේ එක එක පිස්සෝ පිහාට්ටෝ හම්බු වෙන්නේ. මේ පැවිදි ජීවිතයක් ගත කරා නම් ඔබ වහන්සේලා වගේ පැවිදි වෙලා ඉඳියා නම් අපිට මේ වගේ ප්‍රශ්නයක් නැහැ නේ කියලා එහෙම කියන කට්ටියත් ඉන්නවා. නමුත් පැවිදි වෙලා බලන්න ඕනේ පැවිද්ද ඇතුලේ තියෙන පොලිටික්ස්. ඇයි දැන් වෙන මුකුත්ම නැහැනේ. දැන් ගෙවල් වල ප්‍රශ්න නැහැ, ගෑනුන්ගේ ප්‍රශ්න නැහැ, හරියම්බ කරන ප්‍රශ්න නැහැ. දැන් තියෙන්නේ තනි කරම අර අල්ල බදාගත්ත ඒවා කොහොමද මම දිගට රැකපවත්වා ගන්නේ? අර වැඩක් කරගෙන යන එකෙට කොහොමද මම බාල්දියක් පෙරලන්නේ? ඕවාම තමයි උදේ ඉඳලා හවස වෙනකන් ඔළුවල වැඩ කරන්නේ. ඉතින් එතකොට ගිහි ජීවිතයක් හොඳයි කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්ට මේ පැවිද්දොන්ගේ චර්යාව දන්නවනම්. අර භාවනා නොකර ඉන්න පිරිස් හොඳයි කියලා හිතෙන්න පුළුවන් මේ භාවනා කරන පිරිස්ගේ චර්යාව දන්නවනම්. ඒක නිසා හිතන්න එපා මේ කොහේ ගියත් ඔය ලෝකේ සාම්පල් එකක් තමයි තියෙන්නේ. හරි, පහුගිය දවසක මේ කොල්ලෙක් භාවනා කරන්න ආපු එකෙක් ඒකටත් මොකවුදෝ මොකද්දෝ බාල්දියක් පෙරලා. ඉතින් කියනවා ස්වාමීන් වහන්සේ මට හරියට හිත කනගාටුයි. මම මේ ඇත්තක් කිව්වනම් මට චෝදනා කරා නම් මට දුක නැහැ. මේ 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 බොරුවක් නේ කියලා තියෙන්නේ. මේ වැරදි චෝදනාවක් නේ මට කරන්නේ කියලා ඉතින් කියනවා. ඉතින් මං ගියා දැන් ගෙවල් දොරවල් වල ඉන්නකොට කැම්පස් යනකොට ඒ රැකී රක්ෂා කරනකොට ඒ වගේ ආයතන වල වගේ ප්‍රශ්න තියුණාද? ආ එහෙනම් තියුණානේ ස්වාමීන් වහන්සේ, ඒවා ඉතින් ගිහි ජීවිතනේ කියලා කියනවා. නමුත් ඒ ලෝකෙම සාම්පල් එකක් තමයි මේ පැවිදි සංස්ථාවක් කියන්නේ. ඒ ලෝකෙම සාම්පල් එකක් තමයි ওই භාවනා නියෝගී කට්ටිය කියලා කියන්නේ. ඒගොල්ලෝ එන්නේ අර අර ලෝකෙම සාම්පල් එකක්. හරි? එතකොට ඒක බලාපොරොත්තු වෙන්න එපා එහෙම වෙනසක්. මේ වෙනුවට මේක තමයි යථාර්ථය කියලා දැන හඳුනගෙන අන්න අපිට පුළුවන් ද මේ ජාති මරණ මේ අපි කරගෙන යන දේවල් ලස්සනට උපද්දවලා තිබ්බට ඔන්න මරණයට ලක් වෙනවා. හොඳට පිළිවෙලට කරගෙන ගියාට මොකෙද්දෝ එකෙක් ඇවිල්ලා මේකට බාල්දියක් පෙරලෙනවා. හිත් කරදර ගැනෙනවා. බියක් මතුවෙලා එනවා. පලිගැනීමේ චේතනාව මතුවෙලා එනවා. නමුත් මෙන්න මේ ක්‍රියාවලියේ තවදුරටත් මම මේක රැස් කරන්නේ නැහැ කියන ඉක්මීමක් ඇති කරගන්න පුළුවන්ද? මම කියන්නේ ලේසි කියලා. ගොඩාක් වෙලාවට වෙහෙස පීඩාවක් එනවනේ, අමාරුයි. අමාරුයි. ඒ වෙලාවට හිත මෑත් කර ගැනීම අමාරුයි. එකෝ අදහිරිමත් වෙලා දමල ගහලා යන්න හදනවා. එහෙම කට්ටිය ඉන්නවා. ඈ මොනවා හරි පොඩ්ඩක් එහෙම වුණ ගමන් මම යනවා යන්න මං එන්නේ ආපහු කියලා ඔන්න සමුදේනවා. ඉතින් එහෙනම් ඉතින් ඒගොල්ලන්ටත් අවසන් ලියුමයි ඔබට ලියන්නේ කියලා. ඉතින් එහෙම සමුදුන්නාම පවුද ඇවිල්ලා කියනවා නෑ යන්නම නෙමේ ඉන්දියේ ඇයි යන්න කියලා එලව ගන්න හැදුවද අපිව කියලා එහෙමත් කියනවා. ඉතින් ඒ අදහිරිමත් වෙලා ගියත් මේ කොක්ක වැඩිලා ඊළඟ මේකම වැටිලා කොහොම හරි උඹට දෙනවා වැඩේ කියලා පලිගැනීමේ චේතනාවෙන් වැඩ කරොත් ඒකටත් අන්න අර විදිහේම කොක්ක්ක් වැටිලා තියෙනවා. ඉතින් ওই දෙපැත්තම එකම ගැටේ තමයි ඔය තියෙන්නේ. ඉතින් කොහොමද මේකෙන් මිදෙන්නේ කියන ප්‍රශ්නයක් මතුවෙනවානේ. ඉතින් කොහොම හරි මේ උපත මරණය අතර මේ ක්‍රියාවලිය මේ හදන දේ බිඳෙන බව දැනගනිමින් නැවත නැවත මේ ක්‍රියාවලිය තුල මේ මේ වර්තමාන මොහොතේ හික්මීමක් ඇති කර ගැනීම තමයි ක්‍රමවේදය. එතකොට සාමාන්‍ය අරකට අවධානය දෙන්නේ නැතුව පොඩ්ඩක් වෙන දෙයකට අවධානය යොදවලා තිබ්බොත් ඒ වගේ වෙලාවක අන්න යම් කිසි විදියක ජයග්‍රහණයක් කියලා අපිට කිව්ව හැකි. මම දැන් මට තේරලා තියෙන්නේ මේ විදිහට ප්‍රොජෙක්ට්ස් තියෙනවනේ 10ක් විතර තියෙනවනේ. 10ක් විතර තියෙනවනේ. එක ප්‍රොජෙක්ට් එකකට කවුරු හරි එලා ඔන්න බාල්දියක් පෙරලනවා. හරි. ඒක පොඩ්ඩක් පැත්තක තියලා ඒක නිකන් අතහැරියා වගේ දවස්වල් දෙකක් තියලා අන්න වෙන ප්‍රොජෙක්ට් එකකට ඔළුව දාගෙන ඉන්නවා. මේක ප්‍රොජෙක්ට් එකක්ව වැඩක් ඇති ප්‍රොජෙක්ට් නෙමෙයි. හැබැයි ඉතින් කරනවනේ. කරනවනේ. අන්න දවස්වල් දෙකක් තුනක් ගලක් හරි අල්ලගෙන කුළු ගෙඩියකින් මේ ගල තල තල ඉන්නකොට අතපයත් පොඩ්ඩක් තැලෙනකොට ඔන්න අර ප්‍රශ්නේ පොඩ්ඩක් අමතක වෙලා යනවා. ඊට පස්සේ ආපහු ඔන්න දන්නේම නැතුව අවස්ථාවක් උදා වෙනවා. අර සුපුරුදු විදියට අර පරණ අවුල් වුණු දේත් නැවත පටන් අරගෙන කරගෙන යන්න. ඉතින් අර එකක් විතරක් තියුණොත් අවුල්. නිකන් අර නිකන් අර ජග්ලින් කරනකොට අර අහසේ නිකන් එක එක බෝල ගණනාවක් තියෙනවා වගේ තියෙන්න ඕනේ උඩ. ඔය ටික මේ අය කල්ලාල්ල උඩ විසි කර කර අර නිකන් අර සර්කස් කාරයෙක්ගේ වැඩක් තමයි මෙතන තියෙන්නේ. එකක් විතරක් ග්‍රහණය කරගෙන මේක මම යන්න දෙන්නේ නැහැ, මේක මගේ අතේම තියාගන්න ඕනේ කිව්වොත් ඉතින් ලෙඩක්. ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් රැකී රක්ෂා කරනකොට, අධ්‍යාපන කටයුතු කරනකොට, පවුල් නඩත්තු කරනකොට ඒ විදිහට තමයි ගොඩ දෙනෙක් වැඩ කටයුතු කරන්නේ. නමුත් අපි මේ ප්‍රතිපදාවක් භාවනාවක් සිද්ධ කරමින් ඉන්නකොට අපි උත්සාහ කරනවා පුළුවන් තරම් මේ දේවල් එකක්වත් මේ ගෙවලා කරන දේවල් වලවත් පඩියට කරන දේවල්වත් දැඩි ලෙස ග්‍රහණය කරගෙන කළ යුතු දේවල්වත් නෙමෙයි. ඒක නිසාම අනේ යම්කිසි විදියක අර සියල්ල නිකන් අහසේ අර ජග්ලින් තමයි. එකක් අල්ලන උඩ දානවා, ආයි දුඩ අල්ලන උඩ දානවා. එහෙම එහෙම ඉන්න පුළුවන් නම් දක්ෂයි. ඉතින් ඒ වගේ සර්කසුත් බෑප්පා. එක බෝලකින් නම් වගේ ගොඩ දෙන්නට පුළුවන්. බෝල දෙකක් වුණ ගමන් පිටපොට මාරු වෙනවා. බැරි වෙලාවත් බෝල තුනක් වුණොත් කොහොමත්ම බෑ. ජග්ලින් කරලා බලන්න ඕනේ. නිකන් පොඩ්ඩක් නිකන් ට්‍රයි කරලා බලන්න. මමත් ඉස්සර ටෙනිස් බෝල ටිකක් තියාගෙන කර කර ඉඳි එක බෝලයක් නම් උඩ දදා අල්ලලා ඉන්න පුළුවන්. හරි, බෝල දෙක වුණ ගමන් ඔන්න පොඩ්ඩක් පිටපොට මාරු වෙනවා. අර විදියට හරි ජග්ලින් පටන් ගන්න බෝල තුන හෝ ඊට වැඩි. එතකොට කොහොමත් බෑ. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් එහෙම ඉතින් අමාරුයි. ලේසි කියලා කියන්න බෑ මේ වැඩේ. නමුත් අමාරුවෙන් නමුත් ටික ටික යෙදීම තමයි ක්‍රමවේදය. මතක් කරගන්න ඕනේ මේ අතීත බීජ වර්තමානයේ ඵලයන් දෙනවා. වර්තමානයේ බීජ අනාගත ඵලයන් බවට පත් වෙනවා. එතකොට අතීතයේ රැස් කරපු දේවල් වර්තමානයේ ප්‍රතිඵල දෙන ස්වභාවිකුත්, වර්තමානයේ රැස් කරන දේවල් අනාගතයේ ප්‍රතිඵල දෙන ස්වභාවිකුත් තියෙනවා. ඒ බව දැනගෙන මේ පොයින්ට් ඔෆ් පවර් මේ බලාධිකාරියක් තියෙන එකම මොහොත වෙන මේ වර්තමාන මොහොතේ හික්මීමක් ඇති කරගන්නවා. දැන් සාමාන්‍ය අපි අහලා තියෙනවා දැන් මේවා ගොඩක් ඒවා මේ රූපක හරි ලස්සන අදහස් තියෙන්නේ. දැන් අර පාත්‍රේ ගඟ උඩට ගහගෙන ගියා කියන එකත් ගඟ පහළට යනව වෙනකොට පාත්‍රේ උඩට ගියා. එතනක් තියෙන රූපකයක්. ඇත්තට පාත්‍රේ උඩට ගියාද නැද්ද කියන එක නෙමෙයි ඔතන වැඩේ. ඒ වෙනුවට අන්න මේ රූපකයේ අදහස මොකද්ද? අර මෙච්චර කාලයක් සෝතයට අනුව ගියපු, ජලපහරට අනුව ගියපු මේ ගමන අන්න පටිසෝතගාමි. ජලපහරට ප්‍රතිවිරුද්ධව ගමන් කරනවා රූපකයක්. ඒ වගේ තව රූපකයක් අපි අහලා තියෙනවා අර මේ බෝධිසත්ව අවදීදී අර කිරිපිඬු එහෙම වළඳලා මේ වැඩ කටයුතු ඉවර වෙලා ෆ්‍රෙෂ් වෙලා දැන් පොඩ නාලා කරලා බඩ පොඩ්ඩක් පුරවගෙන එහෙමනේ භාවනාවකට යන්න ඕනේ. අන්න ෆ්‍රෙෂ් පිට වාඩි වෙන්න යනකොට අන්න මොකද වෙන්නේ? අන්න අර සොත්තිය නැමැති බමුණෙක් ඇවිල්ලා කොසතන මිටි හෑන්ඩ්ෆුල්ස් මේ මේ මිටකට ගන්න පුළුවන් වගේ කියලා කියමුකෝ. කොසතන ඒ විදිහේ මිට 8ක් පූජ කරා කියලා. ඊට පස්සේ මේ බෝධිසත්වයන් වහන්සේ මේ කුසතන මිට 8 අතුරලා ඒ මත භාවනා කරා. ඒ මත වාඩි වෙලා නේද? ඒක තමයි අපි අහලා තියෙන්නේ. එතකොට ඔය 8 handfuls ඔය මිට 8 විදියට පෙන්නන්නේ මේ අශ්වලෝක දහම. ලාභ නේද? පාළු, සැප, දුක ඔය විදියට 8ක් අහලා තිනවනේ මේ ලෝකේ අශ්‍රලෝක දහමට අනුව පෙරලෙනවා, අශ්‍රලෝක දහම ලෝකෙට අනුව පෙරලෙනවා කියලා ඔය කියන්. එතකොට මෙන්න මේ අත උඩ වාඩි වෙලා භාවනා කරලා තියෙන. හරි, එතකොට අන්න ඒකම තමයි අපිටත් තියෙන වැඩේ. එතකොට අර සැපක් එනකොට ඔන්න ඉපදුනා වගේ නේද, දුකක් එනකොට ඔන්න මරණේ නෝ, ලාභයක් එනකොට ඔන්න උපදීනෝ, පාඩුවක් එනකොට අන්න අනිත් පැත්තෙන් අර මරණය එනවා. යම් කිසි කෙනෙක් කැල ප්‍රශංසා කරනකොට මම තමයි පොර, මටම නෙමෙයි කියන්නේ, මං ගැනම තමයි කියන්නේ, මම තමයි කියලා අන්න උප්පත්තියක් ලබනවා. ආපහු ඇවිල්ලා කවුරු හරි කෙනෙක් කිව්වත් අයියෝ තමසේ වැඩක් නැහැ, ඕයි කිසි වැඩක් නැහැ කියලා අන්න මටමනේ දොස් කියන්නේ. දැන් මාස ගානක ඉඳලා මටම දොස් කියනවා, හොඳක් කිව්වෙම නැහැ කියලා ඔන්න අනිත් පැත්තට මරණය මතුවලා එනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඔය දේ තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ලෝකයේ කියලා කියන්නේ ඕක තමයි. ඉතින් එතකොට ඕක උඩ ඉඳගෙන භාවනා කරන්න කියලා තමයි කියන්නේ. ඕකෙන් පලා යන්න කියලා නෙමෙයි කියන්නේ. නැත්නම් තව ඕකට ද්වේෂය අරගෙන අර විදියට ඒක වටපිටාවෙ ඉන්නේ උන්ට පීහැනුම් කරන්න කියලා නෙමෙයි කියන්නේ. ඒ වෙනුවට මෙන්න මේ අට මත වාඩි වෙලා හොඳට ෆ්‍රෙෂ් ෆිට ඉඳගෙන නිකන් අර කම්ෆර්ටබල් විදියට ඉඳගෙන මේ අට මත වාඩි වෙලා භාවනා කරනවා. ඉතින් ඕකෝයි හොයාගෙන යන දෙයක් නැහැනේ. ජීවත් වෙනවා කියන්නේම දවසකටම පොතෙකුත් ඔයගේ අවස්ථා නැවත නැවත මතුවලා එනවා. කවුරු හරි ඉන්නවනේ ඉතින් භාග්යයක්, අර නිතර නිතර හිත රිදවන වගේ කවුරු හරි ඉන්නවනම් හරි භාග්යයක්. ඇයි මේ භාවනා කරන්න පුළුවන්. හරි, මේ බලන්න හොඳට සතුටු වචන කතා කරනකොට මේ හිත ඉලෙප්පෙන හැටි, සතුටු වෙන හැටි, පීතියට ප්‍රමෝදයට ලක් වෙන හැටි. ඊට පස්සේ බවදාට ඇවිල්ලා මොකක් හරි කට කැඩිච්ච කතාවක් කිව්ව ගමන් අන්න අනිත් පැත්තට ගිහිල්ලා හඬන වැළපෙන හැටි. ඕක දකිමින් ඉන්න පුළුවන් නම්, ඕක මත වාඩි වෙලා භාවනා කරන්න පුළුවන් නම් ඒකම තමයි ප්‍රතිපදා වෙන්නේ. ඕකයි ඔය ඉපදෙමින් මැරෙමින් යනවා කියන්නේ. ඔය කීර්තිය ප්‍රශංසාවක් එනකොට ඔන්න ඉපදෙනවා, නින්දා කරනකොට ඔන්න මැරෙනවා. ඉතින් ඔය උපත මරණ ක්‍රියාවලිය මේ මොහොතක් මොහොතක් පාසා සිදුවෙමින් පවතින. කොහෙද මේ සිදුවෙන්නේ? යන්න පොයින්ට් ඔෆ් පවර්, මේ බලාධිකාරියක් සහිත මේ වර්තමාන මොහොතේ සිදුවෙමින් පවතින. එතකොට බෝධිසත්වයන් වහන්සේට උනත් අන්න ඒ අට උඩ ඉඳගෙන භාවනා කෙරිල්ලක් තමයි තියුනේ. අපිට උනත් ඔය මිටි අට ඉබේම හම්බෙලා තියෙනවා. ඉඳගෙන වාඩි වෙලා භාවනා කරන්න එන්නේ කොට දෙනේ. ඒක තමයි අඩුපාඩු තියෙන්නේ. ඉතින් ඒක නිසා අන්න ඒ උත්සාහය කරන්න. ඒක උත්සාහය කරන්න. ඒකයි මේ කියන්නේ ජාති මරණ මච්චගාමේ ජාති මරණ ක්‍රියාවලිය ඉක්මෝලා යනවා. ඉක්මෝල යන්නේ කොහොමද? අන්න ඒ ක්‍රියාවලිය මත පදනම් වෙලා භාවනා කිරීම තුළ. අර විදියට සිහිය පීඩවාගෙන වැඩ කටයුතු කිරීම තුළ. අපි හිතුවට වැඩිය පිරිසක් ඒ වගේ දේවල් වල යෙදිලා ඉන්නවා. අර ට්‍රැඩිෂනල් භාවනා කියන මේ සක්මන් පරියංක විතරක් නෙමෙයි, ඒ වෙනුවට එදිනෙදා ජීවිතේ අන්න පුහුණුවක ඉන්න පිරිසක් ඉන්නවා. ඒ පිරිස කතා කරනකොට මෙන්න සක්මනේ විස්තර, මෙන්න පරියංකේ විස්තර, මෙන්න එදිනෙදා කටයුතුළු විස්තර කියලා ඉදිරිපත් කරනවා. ඒ සමහර කෙනෙක් ඔය අපි විවිධ වැඩසටහන්වල ඒද සම්බන්ධ වෙනකොට මුකුත්ම දැනගෙන සම්බන්ධ වෙච්ච කෙනෙක් නෙමෙයි. මීට අවුරුදු දෙකකට කලින් මම අලුතෙන්ම සම්බන්ධ වුණේ, කිසි දෙයක් නොදැන සම්බන්ධ වුණේ. ආය දැන් අහලා බලන්න ඕනේ කමටහන් වார்த்தාවක විස්තරයක්. ආයි කියන්නේ නිකන් සක්මන ගැන විතරක් කියලා නවතින්නෙත් නෑ, පරිගංක ගැන විතරක් කියලා නවතින්නෙත් නෑ. ඒ වෙනුවට මේ කොටස් තුනම එක් භාවනාවක් විදියට, සක්මන් භාවනාව, පරිගංක භාවනාව, එදිනෙදා කටයුතු කියලා ඉදිරිපත් කරනවා. මේ රැකී රක්ෂා වලට ගිහාම මේ ප්‍රශ්න මතුවෙනකොට මේ ඉස්සර මට ගොඩාක් ප්‍රෙෂර් එකක් එනවා, ටෙන්ෂන් එකක් එනවා. දවසේ පැය 8 ගෙවෙනකොට බොහෝ වෙහෙසෙන් තමයි කටයුතු කරන්නේ. ප්‍රසන්ටේෂන් එකක් වගේ තිබුණොත් ඒක ගැන මිතමින්, ඒක ගැනම කල්පනා කරමින් මගේ උදේ වරුව ගෙවෙන්නේ. නමුත් දැනුත් ඒ වගේ වැඩ කරනවා, දැනුත් ප්‍රසන්ටේෂන් කරනවා, දැනුත් රැකියාවට යනවා. නමුත් ඉස්සර වගේ මේ වල්ලගෙන දඟලන්න වෙහසක් ගන්න ස්වභාවයක් මා තුල නැහැ. රැකී රක්ෂාවේ කට්ටිය ප්‍රශ්න දානවා, ඒ වුණාට ඉස්සර තලන් සැලෙන්නේ නැහැ කියලා ඔන්නෝ විදිහට මේ තමුන්ගේ අත්දැකීම ඉදිරිපත් කරනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? අන්න අර කරනාලද ප්‍රතිපදාවක ආනිසංසය තමයි දකින්න තියෙන්නේ. ඉස්සර මේ මොන දෙයක් වෙනකොට අම්මෝ අද මැරෙයි මැරෙයි ඉවරයි ඉවරයි කියලා ඕමනේ පටන් ගන්න. තාමත් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. නමුත් ඒවා ලොකු දේවල් නෙමෙයි. දැන් මේ පැවිදි සංස්ථාවක උනත් සමහර වෙලාවට දැන් අපි එනකොට ඉඳපු සමහර ස්වාමීන් වහන්සේලා දැන් නැහැ. මට මතකයි මම මෙහි ඇවිල්ලා මුලින්ම මේ උපස්ථාන කරා මම ඒ දවස්වල පැවිදිලා නැහැ. එතකොට මේ වයසක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉඳියා. ඒ වත බාර දෙනකොට කියලා මේ ගෙදර යන වතක් හැබැයි මේක කොකට පරිස්සමෙන් කරන්න කියලාම තමයි දුන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට තද වෙනවා. නද වෙනවා. ඉතින් ලෝ පොයින්ට්ස් තමයි දාන්නේ. ලෝ පොයින්ට්ස් දාන්නේ. ඉතින් දවසක් දානි අරගෙන ගිහිල්ලා ගේ දොර ගාව ඉන්නකොට තට්ටු කරලා ඉතින් ඇතුලේ කෝල් එකක් නෑ. ඊට පස්සේ ඉතින් බලා ඉඳලා ඔන්න විනාඩි 10 කට විතර වාසේ දඩම් බඩම් ගාලා දොර අරගෙන ආවා. අහගෙන ඉඳියා නේද කියලා දැන් මගෙන් අහනවා. මං කොයිද මොනවද ඔය අහුණා තමයි ස්වාමීන් වහන්සේ කියලා. ආ එහෙමනම් කවන්නේ. ඒ කියන්නේ අර වරද පිළිගත්තනේ. ආ එහෙනම් හරි. උසාවියක විදිහට තමයි වැඩ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට මාස ගාණක් ඒ විදිහට සම්බන්ධ වෙලා කටයුතු කරා. අන්තිර කොමාරි මම පැවිදි වෙන්න කලින් මේ හාමුදුරුවෝ ගෙදරින් ඇවිල්ලා වයසයි කියලා සිවුරු අරගෙන ගියා. පුතා ඇවිල්ලා පුතුව ඉඳීමේ ආදීනෝය කියලා හිතෙන්නත් පුළුවන්. මේ අරන් ගියා. එතකොට දැන් මම පැවිදිලත් නැහැ. මේ හාමුදුරුවෝ මට වැඩිය වස් බර ගාණක් වැඩිමල් වස් 15ක් විතර මේ මෙන්න හවස් වෙලා බලනකොට ගිහි වෙලා. දැන් මට වැඩි බාලයි. මම පණ්ඩු පළාත ඒ කියන්නේ අර පණ්ඩු ඇඳගෙන අනගාරික කියන්නේ ඒ විදියට. එතකොට උදේ මේ දාන ගිහිල්ලා දෙනකොට මට වැඩි දාගන්න බැරි තරම් වැඩි මාල හාමුදුරු. හවස වෙනකොට මට වැඩි බාල. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ මරණය සාසනේ මරණය කියන්නේ ඕක තමයි. මේ සිවුරේ ඉන්න කෙනෙක් සිවුරු අරිනවා. ඉතින් එහෙම දෙයක් වුණාම අපිට තේරෙන්නේ නිකන් අම්බෝ නිකන් ඔක්කොම හෙල්ලුණා. ඔක්කොම ප්‍රශ්නයක්. එක මාර වැඩේ පද්ධතිය විනාශ වුණා කියලා තමයි හිතෙන්නේ. නමුත් ඔය ලොකු ස්වාමීන් වහන්සේලාට ගානක් නැහැ. ගානක් නැහැ. මොකද ඕක දැකලා තියෙනවා. එදා ඉඳලා දැකලා තියෙනවා. කියන්නේ මොකද්ද? ලොංගාන්ට පැවිදි කරනවා අංගාන්ට ඉතුරු වෙනවා කියලා තමයි කියන්නේ. ලොංගාන්ට පැවිදි කරනවා අංගාන්ට ඉතුරු වෙනවා. එක්කෝ සිවුරු ඇරලා යනවා. එක්කෝ ලෙඩක් දුකක් ඇදලා මැරිලා යනවා. එක්කෝ පිස්සු වැඩිලා යනවා. ওই විදිහට තියෙනවා එක එක පැවිද්දොන්ට වෙන වැඩ කටයුතු ටිකක්. අර විදියට සිවුරු ඇරලා යන එකක්. ඊට පස්සේ ලෙඩ වෙලා නිකන් මුළු වෙලා අසනීප වෙලා මැරිලා යන එක තව එකක්. එහෙම එකකුත් තියෙනවා. ඊට පස්සේ පිස්සු වැඩිලා යන එක හොඳ ප්‍රමුඛ ප්‍රසිද්ධ දෙයක්. එහෙම එකකුත් තියෙනවා. ඉතින් ওই විදියට එක එක උපද්‍රව තියෙනවා. ලොංගාන්ට පැවිදි කරාට අංගාන්ට ඉතුරු වෙනවා අන්තිම වෙනකොට. ඉතින් එහෙම වුණාම නිකන් අර මුලින් ඒක දකින්න ගේට මහා ෂොක් එකක් වගේ තේරුණාට අන්න අර අත්දැකීම් සහිත වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට ඒක දෙයක් නෑ. මොකද ඕක එදා ඉඳලා දැකලා තියෙන දේ. එතකොට අපි හිතමු අර වගේ මහා ෂොක් එකක් නිකන් දවස්වල් දෙකක් තුනක් යනකොට ආයේ එහෙම හාමුදුරු කෙනෙක් ඉන්දියද්ද කියලාවත් මතක නෑ. එහෙම ඉන්දියද්ද එහෙම කට්ටියක් ඉන්දියද්ද කියලා දන්නෙත් නෑ. ඒක තමයි ක්‍රියාවලිය. අර වැඩේ යනවා. කවුරුත් වෙනුවෙන් මේ ජීවිතේ නවතින්නේ නෑ. ඈ ඒක තමයි වැඩේ. අර නැවසීයා කියනවා වගේ තමයි නේද? Ship is always moving. සයින්ස් මේ නැව කියන එක නවත්තන්නේ නෑනේ. නැව කියන එක හැම වෙලෙම ගමනේ තමයි ඉන්නේ. මම නැවේ ඉඳියොත් මමත් ගමනේ ඉන්නවා. මූදර වැටුනොත් එතන තමයි මම. මේක තමයි වැඩේ. ඉතින් ඒක නිසා මේ ජීවිතේ අපි වෙනුවෙන් නැවතිලා බලා ඉඳී කියලා එහෙම බලාපොරොත්තු වෙන්න එපා. මේ මොන දේ වුණත් පහුවදාට ආපහු ඉර පායනවා. කිසිම වෙනසක් නැතුව. ගානක් නැහැනේ ඉරට ගානක් නැහැ. අයියෝ ඊයේ මාර ප්‍රශ්නයක් උනේ කියලා කවදාවත් නැහැනේ. පොඩ්ඩක් පරක් වෙලාවවත් පායන්නේ නිකන් නේද? පොඩ්ඩක් නිකන් දුකට නිකන් අඳුර වෙලාවවත් පායන්නේ නැහැනේ. වෙනදා වගේම බොහොම අලංකාරයට එළියට පායනවා. ඉතින් ජීවිතේ නවතින්නේ නැහැ කවුරු වෙනුවෙන්වත්. ඒක නිසා අන්න නැවේ ඉඳියොත් ගමන කෙරෙයි. එහෙම නැත්තම් ඉතින් මූදේ තමයි. ඉතින් ඒක නිසා අපි අපේ ප්‍රතිපදාවක් වර්ධනය කර ගැනීම තමයි ක්‍රමවේදය. අර ආයනකම් මෙයා ආයනකම් අත්තලගෙන යන්න දෙන්න එක එව්ව හරියන වැඩ නෙමෙයි. සමහර කට්ටිය එනවා නිකන් නෝනයි මාත්‍යයි නිකන් පැවිදි වෙලා ඔය ෆේස්බුක් වල එහෙම යන්නේ හරි ලස්සන්ට. නෝනා පැවිදි වෙලා මාත්‍යත් පැවිදි වෙලා බබාත් පැවිදි වෙලා කියලා ඔය අනේ ගොන් ජෝක් අමුතු අමුතු ඒවා යනවා. එහෙම නැත්නම් කට්ටිය හිතනවා අර නිකන් අර බෝධිසත්ව කාලේ ඉඳලා ආපු යශෝදරා වගේ ඔන්න අන්න නෝනත් එනවා මාත්‍යත් එක්ක කියනවා. ඒ වගේ කතන්දර ගොන් ජෝක් කියලා තමයි කියන්නේ. මොකද ටික දවසකින් ඔයලා බලන්නකෝ මාසෙකින් දෙකකින් මොකද උනේ කියලා. අනේ බලනකොට ආපහු ගිහිල්ලා නෝනයි මාත්‍යයි සිවුරු ඇරලා ගිහිල්ලා පවුල් කනවා. එහෙම නැත්නම් නෝනා පැවිද්දේ ඉඳද්දි මාත්‍යා ගිහිල්ලා අලුත් නෝනා කෙනෙක් හොයාගෙන පවුල් කනවා. ඉතින් ඔගින්ද ඔය බොරු කතන්දරෝවා. නිකන් එච්චර නිකන් ලොකුවට හිතාගන්න එපා. නිකන් මමත් නිකන් බෝධිසත්වයෙක්. මගේත් නෝනා ඇවිල්ලා තියෙනවා මගේ පිටපස්සෙන්. එච්චර නිකන් බරපතලට හිතන්න එපා. නිකන් මේ ඔක්කොමලා නිකන් බුදු වෙන ලයින් එකෙන් තමයි හිතාගෙන ඉන්නේ. නෑ නිකන් අර අත්තපල්ලේ වැටුණු කාණු පල්ලේ වැටුණු නිකන් අර නිකන් මේ සෝපාක කවුද අනිත් කෙනා සෝහන්නේ වැටුණු සෝපාක වගේ හිතා ගන්න ඕනේ. ඊට වැඩිය නිකන් ලොකුවට ලොකු ලයින් වලින් හිතාගෙන යන්න එපා. ඒක නිසා අන අත්තල්ලගෙන යන කට්ටියත් අපි දැකලා තියෙනවා. අත්තල්ලගෙන යනවායි කියන එක එනම අවසානයේ නිකන් පටන් ගන්න කලින් පේනවා. ගොක්කොල පේනවා මලගේ වෙන්න කලින් පේනවා. ඒක නිසා ඒ කතන්දර හරියනේ වනිමේ ගියොත් තනියම. තනියම තම තමන්ගේ ප්‍රතිපදාව වඩා ගත්තොත් තනියම ඒක තමයි ක්‍රමවේදය. මන් දන්නේ මගේ ජීවිතේ මම නම් එහෙම නිකන් කවුරුවත් දෙනකන් බලා ඉඳලා පුරුදු වෙලා නැහැ. ඒකින්ද හොඳට ගියා. කවුරුත් එහෙම ඉඳලා නැහැ නේ කරන්න. එහෙම කොහොම ඉඳලා නැහැ. ඒකින්ද හොඳට ගියා. එහෙම ඉන්දියා නම් ඒක දුර්ලභමක් විදිහට තමයි අද දවසේ දැක දැනගන්න පුළුවන් වෙන්නේ. දැන් පැවිදි වෙන්න එනකොටත් කවුරුත් නැහැ මේ බස් අරගෙන මිනිත්තු 6 කරගෙන ඇවිල්ලා ඇරලෝල යන්න කවුරුත් ඉන්නේ නැහැ. එනකොට බස් බයික් එක අරගත්ත බස් එක නැග්ගා. ඕක තමයි ක්‍රමවේදේ. අපි දැකලා තියෙනවා සමහරවිට බස් එකක් හයර් කරගෙන ගමේ කට්ටිය පටවගෙන ඔන්න ඇවිල්ලා මෙතන මා පැවිදි අපේක්ෂකේ බාර් දීලා ගියා කියලා එහෙම වෙන කට්ටියත් අපි දැකලා තියෙනවා. නමුත් ඒ විදිහට කරන්න කවුරුත් ඉන්නේ නැහනේ. සමහරවිට අරක නිකන් පරිවාර සම්පත්තිය භාග්‍යයක් වෙන්න ඇති ලැබපු. නමුත් අන්න ඒක කොහොමද පීටන්නේ? ඒක භාග්‍යයක් සඳහාද පීටන්නේ? අභාග්‍යයක් සඳහාද පීටන්නේ කියලා තම තමන් විමසලා බලන්න ඕනේ. ඒක තමයි වැඩේ. ඒකින්ද කාත් එක්කවත් අත්තල් බැඳගෙන යන්නවත් මේ කරට අත දාගෙන යන්නවත් එහෙම ගමනක් නෙමෙයි මේක. තම තමන් කරගත්තොත් තමයි තම තමන් ඉක්මෙවොත් තමයි. මොකද්ද ඉක්මවන්න ඕනේ? අන්න අර මේ ජාති මරණ ක්‍රියාවලිය. ඒක ඉක්මවනකොට අන්න මොකද්ද වෙන්නේ? සම්පත්වා පරමං සම්ති. මේ පරම උතුම් වූ සාන්තියට සැපයට මේ තැනැත්තා පැමිණෙනවා. මොකක් නිසාද? අන්න අර ක්‍රියාවලිය නිසා. ඊට පස්සේ කියනවා හරි ලස්සන වාක්‍යයක් අන්තිමට තමයි තියෙන්නේ. ඒකේ මොකද්ද කියන්නේ? කාලං කංකති භාවිතත්වෝති. මෙන්න මේ භාවිතත්වෝ වැඩූ හිත් ඇති මේ තැනැත්තා. මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරගත්ත නැත්තම් මේ ප්‍රතිපදාවේ යෙදුණු මේ තැනැත්තා කාලං කංකති කල් බලාපොරොත්තුෙන් වාසය කරනවා. ඔකේ දින අමුතු ගැඹුරක්. ඔය යෝගාවචර පැවිදි ජීවිතයක් හා සම්බන්ධ අමුතු ගැඹුරක් තියෙනවා. දැන් අර පුන්නමන්තානි බුද්ධාම් ධ්‍රුවෝ කොහෙද? පුන්නමන්තානි බුත්ත නෙමේ, සුනාපරන්ත පුන්නහාම් ධ්‍රුවෝ ඈ. ඒ ස්වාමීන් වහන්සේගෙන් උත්තර භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කරලා කරලා අන්තිමට පුන්න බැරි වෙලාවත් ඔයාව මැරුවොත් කිව්වා පුන්නහාම් ධ්‍රුවෝ කියන්නේ මොකද්ද? අනේ ස්වාමීනි, මේ ශාසනේ කොච්චර නම් භික්ෂූන් බලාගෙන ඉන්නවද? කොයි වෙලාවෙ නම් මේ ජීවිතේ කෙලවර වෙයිද කියලා එහෙව් එකේ කවුරු හරි ඇවිල්ලා මරලා දෙනවා නම් කොච්චර දෙයක්ද ස්වාමීනි කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? මේ පැවිදි ජීවිතය කියන එක මං කියන්නේ මේක මේ සම්පූර්ණ කරගත්තොත් වැඩේ කරගත්තොත් මේ කියන විදිහට මේ කොයි වෙලාවෙ මේක ඉවර වෙයිද කියලා තමයි බලාගෙන ඉන්නේ. නිකන් එහෙම මොකද්දෝ තියෙනවා. මේක නිකන් නෑනේ කිසි ආශ්චර්යයක්. නිකන් මොනවාරි තියෙනවනන්නේ මේක කාගෙන ඉන්න පුළුවන් වෙන්නේ. මේකේ මේ ජොලියක් තියෙනවනන්නේ මේක නිකන් අර නිකන් ලුණු කැඳ වගේ. ලුණුත් නෑ කැඳත් නෑ මොකද්දෝ එකක්. හරිද? ඉතින් එහෙම එකක් කාලා කාලා ඉන්නකොට මේ කෑම නම් එපාවට මෙපා වෙලා කොයිලාවේ නම් මේක අහවර වෙන්දෝ කියන එක. ඉතින් ඒ ඒ හිතවිල්ල බොහොම සාධාරණයි. ඒක තමයි අර සුණාපරන්ත පුණාමඳුරු කියන්නේ. අනේ වෙන කෙනෙක් ඇවිල්ලා කරලා දෙනව නම් කොච්චර දෙයක්ද ස්වාමීනි? ඈ කොචි දෙනෙක් මේක අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවද? හරි. එන්නේ ඒ ඒ විදිහේ දෙයක්. ඒතකොට ඒ වගේ කෙනෙක් දිවිනහගත් ගන්නවද කියලා ඇහුවොත් නා දිවිනා ගත්තොත් ඒක එතන කොක්කක් තියෙනවා. දිවිනා ගත්තා කියන්නේ මේ ක්‍රියාවලියට ද්වේෂයක්. ද්වේෂයක් නැහැ. ප්‍රේමිකුත් නැහැ. ද්වේෂිකුත් ප්‍රේමිකුත් නැති වුණාම නිකන් මොකද්දෝ අමුතු හැඟීමකින් ඉන්නවා. ඒකයි කල් බලාපොරොත්තු වේ කල් බලාපොරොත්තුෙන් ඉන්නවා කියන්නේ ඒකයි. මේක නිකන් අද ඉක්මන් කරගන්න ඕනේ කියලා හැම ගායක්වත් නැත්තම් මේක හැමදාම පවත්වන්න ඕනේ කියලා ගායක්වත් නැහැ. ඒ වෙනුවට සුදුසු කාලයේදී මේක අහවර වෙනවා. යහවර වීම බලාපොරොත්තුෙන් මේ හාමුදුරුවෝ නැත්තම් මේ යෝගියා කල් ගෙවනවා. ඒ විදිහේ දෙයක් දැක දැනගන්න පුළුවන්. සාමාන්‍ය භික්ෂුවකට ගත්තොත් වෙන කෙනෙක්ව මැරුවොත් භික්ෂුත්වය දුර වෙන ආපත්‍යක් ඒක. ආයේ තව දුරටත් භික්ෂුවක් නෙමෙයි. මොකද හේතුව අර මනුෂ්‍ය ජීවිතයක් විනාශ කරා ග්‍රහ මේ ඝාතනය කරා. හැබැයි තමුන්ව දිවිනහ ගන්නවා. තමුන්ව මරා ගන්නවා. ඒ වෙලාවට භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙන්නේ බොහොම සුළු ආපත්‍යක් විතරයි. මොකද හේතුව අන්න මේ ක්‍රියාවලිය තුල මොකද්දෝ නිකන් එපා වෙන ගතියක් මේක කොයි වෙලාවෙ කෙලවරෙන්දෝ කියන ගතියක් මේ තුල තියෙනවා. ඒකට තියෙන්නේ අර විදියට සියල්ල අතෑරලා මේ අමුමමු යථාර්ථයට බැසගත්තාම තමයි ඒක වැඩි වැඩියෙන් දැනෙන්න ගන්නෙ. එහෙම නැත්නම් ඔය දේවල් තියෙනවා නම් අපිව ඩිස්ට්‍රැක්ට් කරන්න, අපේ අවධානය බාහිරයට කැඳවන්න, ඒ දේවල් මත පදනම් වෙලා ගොඩ දෙනෙට යැපිලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ අර සමහරුන්ට වලියක් තියෙන්න ඕනේ. වලියක් තියුණොත් තමයි ප්‍රේමේ තියෙන්නේ. වලියක් නැති වුණ ගමන් වෙන මිනිහෙක් හොයාගෙන යනවා. ඈ එකින්ද නිකන් අර මහත්යා වුණත් කොච්චර පරණ වුණත් අර පෙර කාලේ වගේම වලියක් දාගෙන ඉන්න පුළුවන් නම් දිගට වැඩේ පවතිනවා. වලි නැතුව යනවනේ. එතකොට නිකන් කම්මැලි වෙනවා. එතකොට දැන් පැවිද්දෙක්ගේ තියෙන්නේ ওই වලි ටික ඔක්කොම පැත්තක තියලානේ. ඒ ටික ඔක්කොම ඒවයින් ඉවත් වෙලා. ඉවත් වුණාම අර නිකන් අමුමමු යථාර්ථයක් දරන්න බැරි යථාර්ථයක් තමන් තුලින්ම මතුවලා එනවා. ඒකයි ගොඩ දෙනෙක් අර විදියට එකෝ සිවුරු ඇල්ල යනවා. මොනවත් හොයාගෙන නෙමෙයි යන්නේ. ඔය මේ මේ එහෙම ලොකු අපේක්ෂාවකින් නෙමෙයි යන්නේ. මේ ගියාට මොකද යනවා? අර කවුදෝ හාමුදුරුගෙනි සිවුරු ඇල්ල යන්න හදනවා. ඒ හාමුදුරුවන්ගේ යනවා දැන් ඔබ සිවුරු ඇල්ල ගිහිල්ලා මොකද කරන්නේ? මේ වැඩිහිටි හාමුදුරු අහන. එතකොට කියනවා ගුරු හාමුදුරන්ට කියනවා මම ඩෙනිම් කලිසමකුයි ටී ෂර්ට් එකකුයි ඇඳ ගන්නවා. ඒක තමයි මේ අදහස. ඈ ඩෙනිම් කලිසමක් අඳින්න ඕනේ. ඩෙනිම් කලිසමකුයි ටී ෂර්ට් එකකුයි දා ගන්නවා. ඈ ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඔය පාරේ කඩේකින් ෆ්‍රයිඩ් රයිස් එකක් කන්නවා. ඕක තමයි බලාපොරොත්තු වෙන්නේ. නිකන් මේ කසාදයක් බැඳ ගන්න ලෝකේ වටේ සංචාරය කරන ඕව නෙමෙයි ඔය. බොහොම නිකන් මොකක් මොකද්ද පොඩි දෙයක් මේ ඉල්ලන්නේ. ඊට පස්සේ කියනවා ඇත්තටම සිවුරු ඇරලා ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි ඇඳගෙන ෆ්‍රයිඩ් රයිස් එකක් වෙනුවට ෆ්‍රයිඩ් නූඩල්ස් එකක් ඇවා කියලා ලියලම තියෙනවා. ඒක තමයි වැඩේ. එක්කෝ සිවුරු ඇරලා යනවා. එහෙම නැත්නම් අසනීප වෙනවා. අසනීප වෙන්නෙත් මොකද? අර තමුන්ගේ අර මුතුලින් මතුවලා එන තමුන් තුලින්ම පැන නගින මේ කටුක යථාර්ථයට මුහුණ දෙන්න බැරිකම. ඒක මතපදනම් වෙලා එක්කෝ මානසිකව රෝගී ස්වභාවයක් හදා ගන්නවා. පිස්සු තමයි. පිස්සු තමයි. අර පිස්සු අදා ගන්නවා. එහෙම නැත්නම් අර විදියට කයෙන් රෝගී වෙනවා. ඉතින් ඔහො මොකක් හරි දුර්වලකමකින් කැඩිලා යනවා. දුර්වල තැනකින් කැඩිලා යනවා. ඉතින් ඒ විදිහේ කමු කටුක යථාර්ථයක් තමුන් තුලින් මතුවලා එනකොට ඒක දරාගෙන ඉන්නවා කියන්නේ එක්තරා විදිහක නිකන් ආදිමානුෂික ශක්තියක් තමයි. මේ දරාගෙන ඉඳීම තුළ මේ වැඩේ කෙලවර වෙනවා, අහවර වෙනවා කියන පොරොන්දුව තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඒ කෙනෙක් බොහොම විවේකී සාන්ත සැපයකට, අර පරමං සම්තින් පරම උතුම් වූ සාන්තියකට පැමිණිලා කල්ලාපේක්ෂාවෙන් වෙසෙනවා. මම තමයි වැඩි කාලං කංකති. අර විදියට මේ මේ වැඩේ කෙලවර වෙනකන් තමයි මේ බලාගෙන ඉන්නේ. ඒක බලහත්කාරයෙන් කෙලවර කරන්න තරම් ද්වේෂයක් නැහැ. අර දිගට පවත්වන්න තරම් ප්‍රේමිකුත් නැහැ. ඒ වෙනුවට මේක කොයිලාවේ හරි මේක කෙලවර වෙලා යයිනේ කියන අපේක්ෂාවෙන් ගම් කල් මැරීමක්, කල් ගෙවීමක් තමයි ඒ තැනැත්තාගේ තියෙන්නේ. ඉතින් එන්නේ විදිහේ ක්‍රමවේදයක් අදහසක් තමයි අද දවසේ ඉදිරිපත් වෙන්නේ. තම තමුන් උත්සාහ කරලා බලන්න, තම තමුන්ගේ ප්‍රමාණෙන් දරා ගන්න කියලා අපි අද දවසේ ධර්ම දේශනාව මෙතනින් අවසන් කරමු.
සාදු සාදු සාදු. අද දවසේ අපාටිතා වටිනා, ඒ වගේම නැවත නැවත මෙනෙහි කළ යුතු ධර්මයක් බොහොම සරල ලෙසින් උදාහරණ දෙමින් දේශනා කරන ලද ගෞරවනීය පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය පතන අතර අප හැම රැස් කරගත් මේ කුසල කර්මයන්ගේ හේතුවෙන් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ වහන්සේලාටත් අප සියලු දෙනාටත් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා. සාදු සාදු
සාදු සාදු. අද දවසේ මේ කරදර බාධක මැද හරි ඇවිල්ලා මේ වැඩසටහන පැවැත්වීම ගැනත් අපි ස්තුතිවන්ත වෙනවා. මොකද මේ හොයාගන්න බැරි වුණා 8:05 විතර වෙනකොට තමයි අන්තං මේ මං කියන්නේ මේ කවුරු නැතත් ආවනේ. ඈ උපාලි මහත්තයා ඇවිල්ලා වැඩේ සම්බන්ධ වුණානේ. ඒක වටිනවා.
පොඩි පොඩි කැපලිලි
ටික කරන්න වෙන්නේ නැහැ වැඩේ.
ඔබ වහන්සේ වන්දනා කරන්න අවශ්‍යයි.
හොඳයි හොඳයි හරි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාසු වන්දාමි බන්ති
සකේ හන්තු.
තတိယံපි ඕකාසු වන්දාමි බන්ති
සකේ හන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචාරිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ උච්චතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු සාදු.
සපත්තේව. හැමදෙරාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.